मैं साधु। देदहास विसी तुन वसरे पलविनी मासे पलविनी दा नाव वसरा हम दिन आटम तुम बुद्धादी रत्नात्रे आशीर्वादे लबेन जीविते सियलुम सत् प्रार्थना बलापुरुत्तु निष्ठ सिद्ध वेन सुभम सुभ नावसरक वेवा केला भी प्रार्थना करना नेवता। गिवी गे वसर पिलिबंद कल्पना करन्नत ईलंग इतिरी वसर पिलिबंद कल्पना करन्नत හොඳ අවස්ථාවක් නව අදිෂ්ඨාන බලාපොරොත්තු ඇතුව කටයුතු කරන්නත් හොඳ අවස්ථාවක් මේ ගෙවි යන්නේ පින්නතුනි දින වසර නෙමේ මේ ගෙවි යන්නේ අපි දුර්ලභව ලැබූ මනුෂ්‍ය ආත්මය වසරක් ගෙවනවා කියලා කියන්නේ ලොකු කාල පරාසයක් අපේ ජීවිතේ තමන් ජීවත් වෙන්නේ අවුරුදු 80ක් නම් 90ක් නම් ඒ 90න් එකක් අවසන් වෙලා ඉන්නේ මේ තියෙන්නේ කියලා අපිට කල්පනා කරන්න වෙනවා මනුසත් පටිලාභෝ දුර්ලභෝ බුදු වදන හැමදාම සේපත් කරන්න ඕන මිනිස්සෙක් වෙලා ඉපදීම හරිම දුර්ලභයි තිකේ දුර්ලභ ආත්මභාවේ හොඳ සවිඥානක ප්‍රබුද්ධ ආත්මභාවයකට අපිපත් වෙලා සිටින්නේ තමන්ගේ ජීවිතේ හඳුන ගන්න පුළුවන් ජීවිතේ සැකසුණු විදිය හඳුන ගන්න පුළුවන් මේ ජීවිතයේ සංසාරේ නිමා කරන්න පුළුවන් දියුණුතුම ආත්මභාවය වඩාම සැනසෙල්ලෙන් ජීවත් වෙන්න පුළුවන් ආත්මභාවය මංගිතන බොහෝම සැනසෙල්ලෙන් ජීවත් වෙනවා ඇති අනිකුත් සත්වයන්ට වඩා ඒ සමහර වෙලාවල් වලට මට පෙනිලා තියෙනවා කුරුල්ලු මේ පූසු ආදී මේ සත්තු දිහා බැලුවාම මට පේනවා මේ සත්තු ජීවත් වෙනවා කියලා මනුෂ්‍යෝ දිහා බැලුවාම පේනවා මනුෂ්‍යෝ ජීවත් වෙන්නේ නැහැ ජීවත් වෙන්න උත්සාහ කරනවා කියලා. ඉතින් දියුණුතුම සත්වයා ජීවත් වෙන්න උත්සාහ කරනවා සාමාන්‍ය තිරිසන් සතුන් ආදී ඒගොල්ලෝ ජීවත් වෙනවා. බොහොම සතුටින්. බලන්න ඔබේ අපේ ජීවිතේ තත්ත්වය මොකද්ද කියලා. හැමදාම කෙලවරක් නැති ආශාවල්, කෙලවලක් නැති බලාපොරොත්තු කෙලවරක් නැති ඉලක්ක හැමදාම ගොඩ ගැහෙන ජීවිතේ හැටි ඔහොම තමයි කවදාවත් මිනිස්සෙකුට පෝසත් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ පෝසත් වෙනවා නම් පෝසත් වෙන්නේ ආධ්‍යාත්මික වශයෙන් ඒ ආධ්‍යාත්මික වශයෙන් පෝසත්කම නැතුව මොන පෝසත්කම තිබුණත් මිනිසයාට වැඩක් වෙන්නේ නැහැ. එහෙමනම් ඒ බව දැනගෙන තමයි මේ සීල දෙනාම එකතු පහදු වෙලා ඉන්නේ ආධ්‍යාත්මික පෝසත්කම ඇති කරගන්න. පින්නතුනි ඔබ දුර්ලභ පිරිසක් බුදුරජාණන් වහන්සේලාගේ පැසසුම් ලබන පිරිසක් දෙවියන්ගේ පැසසුම් ලබන පිරිසක් ඔබ සැබවින්ම හදවතින්ම ජීවිතේ තේරුම් අරගෙන ලෝභ දේශ මොහ දුරු කරලා දාලා ඉරිෂියා මාන ක්‍රෝධ සොරකම් වංචා දූෂණ අයින් කරලා දාලා සත්සිතක් තමන්ගේ හිත බුදු පුටියක් වගේ තමන්ගේ හිත දහම් පොතකයක් වගේ තමන්ගේ හිත රාතන් වහන්සේ කෙනෙක්ගේ වාගේ නිර්මාණය කරගෙන පාරිශුද්ධ තනක් බවට පත් කරගෙන ලස්සන නවා තැනක් බවට පත් කරගෙන සැබෑම ගෘහය සැබෑම නිවහන ලස්සනම නිවහන තමන්ගේ හිත බවට පත් කරගෙන ජීවත් වෙනවා නම් ඔබ තමයි දුර්ලභම මිනිසයා. අප මේ ඇවිල්ලා ඉන්න පින්නතුනේ නිවන් අරමුණු කර ගැනීම උදෙසා. මනස කියලා කියන්නේ කාටවත් යන්ත්‍රෝපකරණ වලින් තහවුරු කරන්න බැරි දෙයක්. ඒක මිනිස්සෙකුටම දැනෙන දෙයක්. මිනිස්සෙකුටම ආවේනික වූ දෙයක්. අරූපී ධර්මයක්. ඒත් හරිම වේගයක්. හරිම මානසික කැළඹීමක් ඇති කරවන්න පුළුවන්. මනුෂ්‍යයා තුළ සහනය අසහනය ඇති කරන්න පුළුවන් විද්‍යුත් බලයක්. අන්නේ බලය සාමකාමී කරගන්න එක, සමාධිගත කරගන්න එක, සමාහිත කරගන්න එක, එහෙම නැත්නම් සම්මා කියන ගුණයට ගෙනේම මේ සම්මා සමාධි ආයතනයේ වගකීම. දැන් පින්නතුන්ට හොඳ අභ්‍යාසයක් ලබා දීමටයි දැන් මම සූදානම් වෙන්නේ. මේ අභ්‍යාසයේ කියන දේ පින්නතුන් කරන විදියට තමන්ට අත්දැකීමක් ලැබේ. මම කැමති පින්නතුනි ඉස්සෙල්ලාම පින්නතුන්ට අරමුණු කරගන්න කියන්න කොස් ගෙඩියක්. කොස් ගෙඩියක් අරමුණු කරගන්න. දැන් ඔබට කොස් පේනවා ඇති. කොස් කිඩියක් පේනවා ඇති. දැන් ඔබට ඒකේ වර්ණය පේනවා ඇති. කොස් කිඩෙහි ප්‍රමාණය පේනවා ඇති. ඒක සමහර විටක ඔබ මතක් කරගත්ත අරමුණු කරගත්ත කොස් කිඩිය ගහක තියෙන එකක් වෙන්නත් පුළුවන්. කඩාපු කොස් කිඩියක් වෙන්නත් පුළුවන්. ඒක කෙනාගෙන් කෙනාට ආවේනිකයි. හැබැයි ඔබට දැන් කොස් කෙඩියක් අරමුණු වෙලයි තියෙන්නේ. හරි. ඊළඟට පින්නතුනි අපි අරමුණු කරගන්න කියමු දෙල් ගෙඩියක්. දෙල් ගෙඩියක් අරමුණු කරගන්න. දැනුත් ඔබට දෙල් ගෙඩියේ වර්ණය, දෙල් ගෙඩියේ හැඩය දැන් ඔබට පේනවා. ඒකත් ගහක තියෙන දෙයක් වෙන්න පුළුවන්, බිම තියෙන දෙයක් වෙන්නත් පුළුවන්. දැන් අපි කොස් ගෙඩියකුත් අරමුණු කළා, දෙල් ගෙඩියකුත් අරමුණු කළා. දැන් අපි තවත් වෙනස් දෙයක් අරමුණු කරගන්න මතක් කරනවා. තාම ඒක ඔබේ ඔළුවට ආවේ නැහැ. හැබැයි දැන් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා වගේ සමගම ඔබේ ඔළුවට ඒක එනවා. කුමක්ද? දැන් ඔබ අරමුණු කරගන්න අන්නාසි ගෙඩියක්. දැන් ඔබට අරමුණු වෙනවා අන්නාසි ගෙඩියක්. ඒකේ හැඩය, ඒකේ ස්වභාවය, ඒක ගහේ තීද්දිම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙළඳ පොලේ තියෙන අන්නාසි ගෙඩියක් වෙන්න පුළුවන් ඔබට අරමුණු වුණේ. හැබැයි දැන් ඔබට අරමුණු වුණා කුමක්ද? අන්නාසි ගෙඩියක්. හැබැයි මේක දැන් මේ මොහොතේම කරන්න ඕන හැමෝම. හරි, දැන් මම ඊළඟට සුවිශේෂී කාරණයක් ඔබට අරමුණු කරගන්න කියනවා. දැන් ඔබ නිවන අරමුණු කරගන්න. දැන් ඔබට එහි වර්ණයත්, එහි හැඩයත්, එහි කොතනක තිබෙන දෙයක්ද යන්න පිළිබඳවත් හොඳට පේනවා ඇති. දැන් ඔබ හොඳට තේරුම් ගන්න, දැන් ඔබට මෙතෙක් වෙලා අන්නාසිගෙඩියක් අරමුණු කළා, කොස්ගෙඩියක් අරමුණු කළා, දෙල්ගෙඩියක් අරමුණු කළා, බොහෝම පහසුවෙන් ඒ අරමුණු ලබා ගත්තා. අපහසුවක් වුන්නේ නෑනේ, කාටවත් අපහසුවක් වුන්නේ නෑ. ඒත් දැන් නිවන අරමුණු කරගන්න කියලා කිව්වට පස්සේ මොකද වුනේ? අන්න සුවිශේෂී කාරණයක්. ඒක අපිට කොස්ගෙඩියක් වගේ, දෙල්ගෙඩියක් වගේ, අන්නාසිගෙඩියක් වගේ අරමුණු කරන්න බැරි දෙයක්. ඒත් අපේ කෙලෙස් දුරු කිරීමෙන්, දෘෂ්ටි දුරු කිරීමෙන්, තණ්හාව දුරු කිරීමෙන්, ආශාව දුරු කිරීමෙන් අපට ලබා ගන්න පුළුවන් දෙයක්. නිවන් අරමුණු කරගන්න පුළුවන් දෙයක්ද? පළවෙනි උත්තරේ බෑ. දෙක, නිවන අරමුණු කරගන්න පුළුවන් දෙයක්ද? දෙවෙනි උත්තරේ පුළුවන් දෙයක්. දැන් ජීවිතේ දැන් ඔබට මෙච්චර ප්‍රබල සමීකරණයක් ඔබට හම්බෙලා නැතුව ඇති ජීවිතේ. නිවන් අරමුණු කරගන්න පුළුවන් දෙයක්ද? පළවෙනි උත්තරේ බෑ. ඒකටම දෙවෙනි උත්තරයක් තියෙනවා, පුළුවන්. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති වෙන පළවෙනි ප්‍රශ්නය තමයි, ඇයි බෑ කියන්නේ? ඇයි ඒකටම පුළුවන් කියලා කියන්නේ? අරමුණක් වශයෙන් නොගත හැකි බැවින් එක අරමුණක් වශයෙන් ගත නොහැකි බැවින් බෑ. නිවන අරමුණු කරන්න බෑ. එහෙත් අරමුණක් නොමැතිව එය අත්දැකිය හැකි බැවින් පුළුවන්. පැහැදිලිද? අරමුණක් හැටියට නොගත හැකි බැවින් ඒක අරමුණක් වශයෙන් ගන්න බෑ. අරමුණක් නැතිව එය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නිසා පුළුවන්. මේක ආධ්‍යාත්මය තුළ පවතින සංකීර්ණම කතාව. සංකීර්ණම සමීකරණය. පින්නතුන්ලාගේ ඔළුව අවුල් කරනවා නෙමෙයි මෙහෙම කාරණා දේශනා කරලා පින්නතුනේ හමුදා පුහුණුවකට හෝ ක්‍රීඩා පුහුණුවකට හෝ තමන්ගේ දරුවෙක් යොමු කළා හරි තමන් යොමු වෙලා හරි ඒ පුහුණුකරුවාට කිව්වොත් අපිට ශරීර වේදනා ඇති නොවන විදියට දාඩිය නොදමන විදියට මහන්සි නොදැනෙන විදියට මේ පුහුණුව ලබා දෙන්න කියලා. ඒ මුදලේ ගියා. එහෙමනම් ඔබ ගෙදරට වෙලා අත්තරයම් බලාගෙන එදිරට වෙලා ඉන්න මේ පුහුණුවට එන්න එපා. මොකද හේතුව මේ පුහුණුවේ දාඩිය නොදමන විදියක් මහන්සිය නොදැනෙන විදියක් මස්පිඩුවලට වේදනාව නොදැනෙන ක්‍රමයක් මම දන්නේ නෑ. ඒවට පුළුවන් තරම් වේදනාව ලබා දීමම තමයි ව්‍යායාමය කියලා කියන්නේ. මස්පිඩු තෙරපීමට ලක් කිරීමම තමයි බර්න් කිරීම කියලා කියන්නේ ඒකට තමයි. එතකොට අපිටත් මේ ධර්ම කරුණු තුල අභ්‍යාසය තුලම තමයි අපේ කෙලෙස් බර්න් කරන්න පුළුවන්කම තියෙන්නේ. පුච්චන්න. කෙලෙස් පුච්චන්න පුළුවන්කම තියෙන්නේ. නොදැකීම නිසානේ මේ සත්වයා දුකට පත් වෙලා තියෙන නොදැකීම නිසා. එහෙමනම් දැකීම ඇති කරන්නේ ප්‍රඥාවේ අවදී ඇති කරන්නේ විදර්ශනාව තුළින්. එනිසා ඔබ ඒකාන්ත වශයෙන්ම මහන්සි වෙන්න ඕන, කැප වෙන්න ඕන. කරුණු තේරුම් ගැනීම උදෙසා තීක්ෂණ ඥානයක් තිබුණු උදවියමයි හැමදාමත් සත්‍ය අවබෝධ කරගෙන තියෙන්නේ. එනිසා බොහෝම මිල අධික දෙයක් පින්නුතුනේ බුදුහාමුදුරුව පින්නෝ සත්‍ය. ඒක ගොඩාක් මිලාධිකයි. ඒක සමහර විටක මහරජ දරුවන්ටත් ගන්න බෑ. ඒක ගොඩක් මිලාධිකයි. ඒ මිල ගෙවන්න වෙන්නේ ඔබේ ආධ්‍යාත්මික වීරියෙන්, ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන්. ඒ ප්‍රඥාවේ පෝසත්කම, වීරියේ පෝසත්කම, සිහියේ පෝසත්කම. ලෝභ කරන්න කාටත් පුළුවන්. ද්වේෂ කරන්න කාටත් පුළුවන්. රණ්ඩු කරන්න කාටත් පුළුවන්. තණ්හාව ඇති කරගන්න කාටත් පුළුවන්. තාවසර 10ක් 15ක් 20ක් 30ක් ඔය හැම ජීවිතයකම 40ක් 50ක් උපරිම ඔය ඔක්කොම කරන්න පුළුවන්. ඔබ භාවනා කළ යුත්තේ ඔබේම මිය ගියාට පසුව සෑම කෙනෙකුටම ගොඩ නැගෙනවනේ හතර රියනක් වල. හතර රියනක වලක් තියෙනවනේ. අන්න ඒ වල ඇතුලේ ඉඳගෙන විදර්ශනා කරන්න ඕන. ධර්මයේ හොයන හැම මොහොතකම තමන් හිතන්න දැන් මං ඉන්නේ වල ඇතුලේ කියලා. එතන ඉඳගෙන විදර්ශනා කරන්න ඔබට ධර්මයේ තේරුම් ගන්න හරිම ලේසි. ඇයි? එතෙන්දී මම විශ්වාස කරනවා වල ඇතුලේදී ඔබ සියල්ල අතහැරලා උප්පන්න සහතිකයෙන් පවා ඔබ අයින් කළ අවසන්. සියලු සහතික අවලංගු කරන සහතිකයක් වෙන මොකක්ද ඒ සහතිකේ? ඕ මරණ සහතිකේ. මරණ සහතිකයෙන් උප්පන්න සහතිකේ අවලංගු කරනවා. හැඳුරුම් පත අවලංගු වෙනවා. බැංකු වෙනුම අවලංගු වෙනවා. ඔක්කොම අවලංගු වෙනවා. ඒ වගේම කසාද ඒවත් අවලංගු වෙනවා. සියල්ල අවලංගු කරන එක සහතිකයක් ඒක. එහෙන ඒ සහතිකෙත් එක්ක ගිහිල්ලා තියෙනවා අවලංගු. එතන ඉඳන් ඔබ විදර්ශනා කරන්න සත්‍ය අවබෝධ කරගන්න ලේසි. මං එහෙමයි කළේ. වලේ ඉඳන් විදර්ශනා කළා. කොහොමද යන්නේ? අවබෝධයෙන් අපි එතෙන්ට යන්න ඕන. ඔබ ගණන් හදන්න මට තියෙන්නේ උපරිම අවුරුදු 90යි කියලා හදන්නකෝ. තා පොඩ්ඩක් තමයි ලෝබයි කියලා හිතෙනවා නම් හරි මම 100ක්ම ඉන්නවා කියලා හිතන්නකෝ. වැඩි ඉවරයි. හරි 100 වෙන්නේ කවද්ද කියලා ගණන් හදන්නකෝ. ඔබට වසර 100ක් සම්පූර්ණ වෙන්නේ මේ 2000 වසරේදී. මේ 2006 වසරේදී 2000 කීයේද? ඒක ගාන හදාගන්නකෝ. මං හැමෝම ගාන අහන්නම්කෝ. ඔබට අවුරුදු 100ක් වෙන්නේ 2000 කීයේද කියලා බලන්න. සරලයිනේ. අර 1970 නම් ඔබ 2070 වෙනකොට හරිනේ. ආ එහෙමනම් සරල වැඩි ගාන හදාගන්න අමාරු නෑ. ඔබ 55 නම් ඒවල 2055 වෙනකොට වැඩි හරිය 100යි. හැමෝම කියවුම් බලන්න ඔබට අවුරුදු 100 වෙන්නේ කවද්ද කියලා කියන්නේ. අකමැතිද? මන් දන්නේ නැහැ නේද? 100 වෙන්නේ අපේ ඩොක්ටර් කොහමද අවුරුදු 100 වෙන්නේ කවද්ද? 2059 වෙනකොට 100ක් වෙලා 100ක් හිටියොත් 100ක් වෙනවා එදාට. කියන වල පිටිපස්සෙන් 64 වෙනකොට 100ක් වෙනවා. 53 වෙනකොටම 100ක් වෙනවා. 67 වගේ වෙනකොට 100ක් වෙනවා. ඈ 45 79 නේද? 73 වෙනකොටද එහෙම තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ හැමෝටම තියෙනවා. මොක අහන්න ඕනේ නැහැ නේද? දැන් ඔක්කොගෙම දැන් හැමෝටම ඒ වගේ 100ක් වෙනවා. එහෙනම් මේ මේ 2000 වසරේම යම් දවසක 100ක් වෙනවා. 100 වෙනි දවසට ඔබ ඉන්නවද? හිතෙන් අහන්න මේ මොනෝද මේ හිතේ පුරෝගන ලෝභ ද්වේෂ මෝහ සර්පය විස පුරෝගන වගේ හිත්තුල විසපුරෝග විස පෙරෙනකොට අහන්න ඇයි ඇයි මම මේ විසපුරෝ ගන්නේ. ඒක ඔබටත් සාධාරණ මටත් සාධාරණ සියලු දෙනාට සාධාරණ ධර්මයක් බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන්න. එහෙම නැතු මම ඔබට දේශනා කරනව විතරක් නෙමේ. ඔය කියන ධර්මය මටත් සාධාරණයි. මමත් පිළිපදින්න ඕන, ඔබත් පිළිපදින්න ඕන, අපි ඔක්කොම හැදෙන්න ඕන. අපි සර්පය නෙමේනේ විසපුරව ගන්න නේද? ලෝභ ද්වේෂ මෝහ කියලා කියන්නේ විස. තණ්හා මාන දිට්ටි කියලා කියන්නේ විස. ඒව පුරව ගන්න එපා. තණ්හා මාන දිට්ටියක් ඇති වුණාම කොහොමද? දැන් ඔය තමන් සත්භාවයකින් ලබා ගන්නා වූ දෙයකින් තමන් ඕන තරම් ගෙවල් හදාගත්තට, තමන් ඕන තරම් වාහන ගත්තට, තමන් ඕන තරම් ලස්සනට ඇඳුම් පෙළඳුම් ගත්තට වරදක් නැහැ. තණ්හා මාන දිට්ඨියකදී කරන්නේ හොරකම්, වංචා, කපටිකම් ඒව කරන්නේ. තේරුණාද? තණ්හා මාන දිට්ඨියක් ඇති වුණාම කරන්නේ හොරකම, වංචාව, ඒව කරන්නේ. එතකොට එහෙම නැතුව තණ්හා මාන දිට්ඨියක් නැහැ. තමන් සත්භාවයෙන් හරි හම්බ කරගත්ත දෙයක ජීවත් වෙන එකට. එතකොට අනුන්ට තියෙන දෙයකට ඉරිෂ්‍යාව ඇති වෙන්නේ තණ්හා මාන දිට්ඨියකින් ඇති වෙන්නේ. අනුන්ගේ සැපයට ඉරිෂ්‍යාව ඇති වෙන්නේ තණ්හා මාන දිට්ඨියකින්. ඉරිෂ්‍යා කරන්නෙම පින්නතුනි තමන්ට නැති නිසා. තමනුත් ඒකට ආසයි, තමන්ට නැති නිසා. හිතේ විස අයින් කරන වැඩ පිළිවෙලක් නිසා තමයි මේ කාරණා මතක් කරන්නේ. හිතේ විස තියාගෙන අපිට අපේ ජීවිත ගොඩනගන්න බෑනේ පින්නතුනි. හිතේ විස තියාගෙන අපිට බෑ. හිතේ විස අයින් කරන්න ඕන. නයි පොළොංගු වගේ සත්තු වගේ විස තියෙන සත්වයෝ විස නොමැති ගැරඩියෙක් බවට පත් වෙන්න ඕන. තාම ඔබ විස තියෙන සතෙක්ද විස නැති සතෙක්ද? ඒකට උත්තරේ දෙන්න ඕන ඔබ නෙමේ, ඔබේ හිත. ඔබනම් උත්තර දෙයි පැනලා, මන්ට නෑ විස, මට නෑ. මං අහන්නේ හිතට, හිතේ හිතේ විස නැද්ද කියලා. ගොඩාක් උදවිය ඔබ හොඳයි. තේරුණා නේද? මේ සමාජයේ ඉන්න හැම කෙනාම හොඳයි. කවුරුත් කියනවා තමා වැරදි කියලා. නෑ, මේ සමාජයේ ඉන්න හැමෝම ඔබ හොඳයි. ඔබ ඔබ හොඳයි. නරක කවුද? ඔබේ සිත. මේ ධර්ම දේශනා කරන්නේ ඔබට නොවේ, ඔබේ හිතට. මට ඕන හිත හදන්න මිසක් ඔබව හදන්න මට ඕනේ නෑ. දැන් ඔබ හැදෙන්න ඕන කාලේ ගිහිල්ලා ඉවරයි. හැදෙනවා නම් අවුරුදු 20ට 30ට කලින් හැදෙන්න ඕන. දැන් ඉතින් හදන්න දෙයක් නැහැ. අපිට ඕන ඔබේ හිත හදන්න. ඔබව හදන්න ඕනේ නැහැ. ඒ නිසා හිත දෙන උත්තර අපිට වැදගත්. හිත ලබා දෙන උත්තරේ මොකක්ද? ඒ නිසා ඔබගේ හිතයි දහමට යොමු කළ යුත්තේ. හිත කියන දේ, හිතේ තියෙන දේ, හිතේ ස්වභාවය ප්‍රකාශ කරන අයට මං හරි කැමති. මං අන්නේ ඇත්ත සත්‍යවාදී පුජ්‍යලෝ හැටියට සලකනවා. දවසක් මහත්මයෙක් මට කිව්වා මේ මට ඔබ වහන්සේට පැහැදීමක් නැහැ කියලා කිව්වා. මං කිව්වා ඔබතුමා කවදාවත් හරි නිවන් දකින්න එක්කෙනෙක්. ඒ මොකද කියලා ඇහුවා. ඔබතුමා සත්‍යවාදී. හිතේ දෙන දේ කිව්ව වෙන එවුන් අපහැදීම තියාගෙන උඩින් වැදගෙන ඉන්නවා. දැන් මට ප්‍රශ්නේ ඉවරදි කරගන්න පුළුවන්. ඇයි අපහැදීම? ඔබ වහන්සේත් මේ පොත්පත් මුද්‍රණය කරගෙන එක එක කාඩ් මුද්‍රණය කරගෙන නිකන් කීර්ති ප්‍රශංසා නිකන් පස්සේ යන හාමුදුරු කෙනෙක් වගේ මට පේනවා. ඒකයි අපහැදීම. වැඩි දෙයක් වෙන්න ඕනේ නැහැ. අපේ මිනිස්සුන්ට අපහැදෙන්න. මේ රටේ ඉන්න ප්‍රකට ගායකයෙකුත් මෙහි ඇවිල්ලා දවසක් කිව්වා, ඔබ වහන්සේට මමත්වයේ තියෙනවා. මම ඒ ඇයි මමත්වයේ තියෙන්නේ? හොඳ මිනිස්සෙක්, විවෘතයි. ඔගොල්ලෝ ඉතාම කැමති ගායකයෙක්. නම කිව් සැනින් දන්න ගීත තියෙන, නිරන්තරයෙන් ඇහෙන ගීත තියෙන ගායකයෙක් මෙයා. මෙයා කියන මොකද හේතුව? ඔබ වහන්සේ මේකෙන් ඔබ වහන්සේගේ නම සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මමත්වයේ තියෙනවා. එයාට දැනෙච්ච දේ, එයාට හැඟිච්ච දේ එයා විවෘතව කියනවා. අන්න එහෙම කෙනෙක් වෙන්න ඕන. පැහැදීම තියෙනවා නම් පැහැදීමත් කියන්න පුළුවන්කම තියෙන්න ඕන. අපැහැදීමක් තියෙනවා නම් අපැහැදීමත් කියන්න පුළුවන්කම තියෙන්න ඕන. මම අර හංගන් ඉන්න මිනිස්සුන්ට වඩා ඒ අය ඉතාම උතුම් පිරිසක් හැටියට, අගය කළ යුතු පිරිසක් හැටියට මම ප්‍රකාශ කරනවා. අර අපැහැදුනයි කියන හැමෝම තාමත් කතා බහ කරනවා. ඉඳලා හිටලා. ඒක තමයි සංවාදයක ස්වභාවය, සාකච්ඡාවක ස්වභාවය. තේරෙන්නේ නැති දේ හදවතට තේරෙන්නේ නැහැ. එනිසා අපි නිවන් දැක්කුවේ අපේ හිත මිසක් අපි නෙමෙයි. මම නෙමෙයි නිවන් දැක්කේ, මගේ හිත. මං නිවන් දැක්කේ නෑ. මේ පිටින් මම කියන්නේ කවුද? සම්මුතියක් පමණයි. හිත කියන්නේ කවුද? සංසාරයෙන් ආපු මානසික ශක්තිය. මෙතන හැමෝගෙම හිත එක එක බරවලින් පිරීලා තියෙන්නේ. එක්කෙනෙක්ගේ හිත කිලෝ 10යි. තව එකෙනෙක්ගේ හිත කිලෝ 5යි. තව එකෙනෙක්ගේ හිත කිලෝ 3යි, 4යි, කිලෝ 1යි, ග්‍රෑම් 500යි, 250යි, 100යි, 50යි කියලා කියන්න පුළුවන්. මේ හිතක හැමෝගෙම බරක් තියෙනවා. ඔබම කිර ගන්න ඔබේ හිතේ බර. බර වැඩි වෙන තරමට අපායට. බර අඩු වෙන තරමට සුගතියට. සැහැල්ලු වෙන තරමට සුගතියට. සම්පූර්ණයෙන් අශේෂ විරාග නිරෝධෝ, කිසිම බරක් නොමැති මට්ටමට දියුණු කළාම ඔබ නිර්වාණයට. දැන් මුළු බුද්ධ ශාසනයම කියවුණානේ. මේ වචන ටිකේ මුළු බුද්ධ ශාසනයම කියවුණා. ඒ මිනිස්සු මෙච්චර සහනශීලීව ඉන්න අකමැති. මේකනේ වැඩේ වෙලා තියෙන්නේ. මාරයා දාපු එම ප්‍රශ්නේ තියෙන්නේ. මේක හරි අමාරුයි මාළුවට තේරුම් කරගන්න, ඉවස ගන්න. අපි මාළුවනේ. මාරයා එමක් දානවා ලෝකේ. ඒ එම දාන්නේ කටුව පේන්නේ නැති වෙන්න කටුව වහලා එම හංග එමෙන් වහනවා. මාළු බානයි දන්නවනේ. කටුව සම්පූර්ණයෙන් වැහෙන්න එමෙන් වහගනවා. ඊට පස්සේ අර කන්නේ කවුරුවක්වත් කටුව නෙමෙයි. මාළු කිසි කෙනෙක් කටු කන්නේ නැහැ වෙලා. කන්නේ අර මාළු කෑල්ලක් කන්නේ, මස් කෑල්ලක් කන්නේ. ඊට පස්සේ තමයි කටුවේ එමෙන්නේ. මාරයාගේ ස්වභාවය ඒකයි. මේ කිසිම මිනිස්සේ පරාජය පස්සේ දුවගෙන යන්නේ නැහැ. දුවගෙන යන්නේ ජයග්‍රහණය පස්සේ. ලැබෙන්නේ මොනවද? පරාජය. මේ මිනිස්සු කිසිම කෙනෙක් දුකටපත් වෙන්න කැමති නැහැ. ඒත් එන්න එන්න ජීවිතේ දුක් වැඩි වෙන්නේ. ඉතින් මව්පියෝ වටපිටාවේ ඥාති මිත්‍රා ආදියත් පෙන්වන්නේ පුතේ දැන් ඔබ පොඩි යමක් කාලා ඉන්නේ. පුතා පුළුවන් තරම් try කරලා තව පොඩ්ඩක් ලොකු යමක් කාපන්. ඒක නේද පුරුදු කරන්නේ? අපි දරුවන්ට උගන්වන්නෙත් ඒක. ලොකු යමක් කාපන්. මං අහන්නේ ඕනම මිනිස්සෙක් ළඟට ගිහිල්ලා දුප්පත්ද පෝසත්ද මොකවත් නෙමෙයි මං බලන්නේ. මං ගිහිල්ලා අහන්නේ ඔබ සාර්ථකයිද, ඔබේ ජීවිතය ගැන ඔබ සෑහීමටපත් වෙනවද? එක පිරිසක් ඉන්නෝ නොදන්නකමට, නූගත්කමට, අඥානකමට ප්‍රශ්නයක් නෑ, හොඳින් ඉන්නවා. තව පිරිසක් එන ජීවිතේ සැබවින්ම දැකලා සියල්ල තේරුම් අරගෙන පරිපූර්ණ වශයෙන් අවබෝධයෙන් එයත් පරිපූර්ණ වාසය කරනවා. නිවන අරමුණු කරගන්නේ කෙසේද? පළවෙනි උත්තරේ නිවන අරමුණු කරගන්න බෑ. අරමුණු සියල්ල අවසන් කළාට පස්සේ අත්විඳින්න පුළුවන්. දෙවෙනි උත්තරේ නිවන අරමුණු කරගන්න පුළුවන්. ඒ අරමුණක් වශයෙන්, ඒ ප්‍රත්‍යක්ෂතාවයක් වශයෙන් ලැබෙන තැන අරමුණු කියන කිසිවක්ම නැහැ. ගති කියන කිසිවක්ම නැහැ. ගති විමුක්ත. දැන් ඔබ ළඟ ඇති ගතියක් මේ මොහොතේ. ගෑනු ගතිය. තියෙනවද බලන්න? ඒ ගෑනු ගතිය අයින් කරන්න. ගෑනු ගතිය කියන්නේ කහටක්, කෙලිට්ටක්, කුණු ගොඩක්. ඒ ගෑනු ගතිය අයින් කරන්න. ගෑනු ගතිය නිවන් දකින්න බෑ. ඊළඟට පිරිමි ගතිය තියෙනවද කියලා බලන්න. සමහර ගෑනු උතුවියට ගෑනු ගතිය නෙමෙයි තියෙන්නේ, පිරිමි ගතිය. සමහර පිරිමි අයට තියෙන්නේ පිරිමි ගතිය නෙමෙයි ගෑනු ගතිය. සමහර මොන ගතියක් හරි කවලම් වෙලා හරි තියෙනවා කෙනෙකුට. හිතේ තියෙන தত্ত্বය, ඒ ගැහණු ගතිය, පිරිමි ගතිය අයින් කරන්න. මට හැමදාම මේ කාලේ ඇහෙනවා ස්ත්‍රී පුරුෂයෙක් නිවන් දකින්නේ නැහැ, ස්ත්‍රී පුරුෂයෙක් නිවන් දකින්නේ නැහැ කියලා අපේ ආචාර්යවරු කියනවා. මොකක් ස්ත්‍රී පුරුෂේ නිවන් දෙන්න? මට හරි පෙහෙලිකා. මම ඉතින් දන්නවා වගේ අහගෙන ඉන්නවා. හැබැයි පස්සේ කියලා ඔළුව දෙකක් වෙනකම් මේක හොයනවා. පොත් පෙල්ලනේ ගොඩාක් හොයන්නේ කරුණු මිනිස්සු. ඒකට උත්තරේ පොතේ ඇති. යන්න ඕන පුස්තකාල පැත්තේ, අර මේකෙන් මේකෙන් බලන්න ඕන, අභිධර්මයෙන් බලන්න ඕන, සූත්‍ර පිටකයෙන් බලන්න ඕන, අර දාර්ශනිකයා කියලද? ඒ මොන විලිලැජ්ජා නැති වැඩක්ද? ඒ නිකන් අර හොරගම් කිරිල්ලක් නේ, කොපි කිරිල්ලක් නේ. මං ඒ වැඩේ කරේ නෑ පින්නතුනේ. ඒකද මං හරි ලැජ්ජයි. මොකද අනුන්ගේ තියෙන දේවල් අපි ගන්නෙ වැඩක් නෑ. ප්‍රශ්නයක් ඇති වුණා නම්, අපිට විසඳගන්න දෙයක් ඔළුවට දුන්නා නම්, ඒක පොත්වලින් නෙමෙයි හොයන්න ඕන, තමා තුලින් හොයන්න. තමා තුලින් හොයාගත්තොත් ඒක තමන්ගේ, පොතෙන් හොයාගත්තොත් ඒක සදාකාලික අයිති පොතට. තේරුණා නේද? පොතකින් ගත්ත දෙයක් තමන්ගේ කියලා දාන්න බෑ. පොතකින් ගත්තොත් දෙයක් තමන්ගේ කියලා දාන්න බෑ. දැන් තමන් අවබෝධ කරගත්ත ධර්ම ටික පමණක් තමන් තියාගෙන පොත් වලින් ගත්ත සියලුම දේවල් අයින් කරලා බලන්න අපිට මොන තරම් ස්වල්පයද තියෙන්නේ කියලා. අද්දකීම් පදනම් කරගෙනයි බෞද්ධ ශ්‍රාවකයේ කියා යුත්තේ පච්චත්තම් වේදිතබ්බෝ ප්‍රත්‍යක්ෂ මාර්ගය. මනසට ඒ අවබෝධයක් ලබා දෙමින් තමයි, මනස ශක්තිමත් කරමින් තමයි, මනස ගොඩනගමින් තමයි ඉස්සරහට යන්න ඕන. බලන ජීවිතයේ අපිට ඝන දෘෂ්ටි ඇති වෙලා තියෙන්නේ තාම ස්වල්ප දේවල් වෙනුවෙන්. පුහුදුන් ජනයා පුතජ්ජනයා, පුහුදුන් ජනයා කියන්නේ පුස් හිස් ඕවයිම කැඩිලද මන් දන්නේ. පොෂ් කියලත් ආවේ. ඉතින් පොෂ් කිව්වහම පුස් කියන වචනේ ගොඩක් ළඟින් යන්නේ. අපි රටවල්ලත් දකිනවා හරියට පොෂ් මිනිස්සු දකිනවා පුස් ඇතුළ. නායි ළඟින් මැස්සෙක් කියන්න බෑ, කඩුවක් කරන් මැස්ස පස්සේ හරි එළවන කේන්තිකාරයෝ ඉන්නේ. ඔබේ මනස ඔබ සුවපත් කරගන්න මහන්සි වෙන්න. ඒ කියන්නේ ඔබ ළඟ තියෙන බර අඩු කරගන්න. මට මං හිතන්නේ ලේසිම වචනේ ඒක තේරුම් ගන්න. බර අඩු කරගන්න, හිතේ තියෙන බර අඩු කරගන්න, සැහැල්ලු වෙන්න. බර පුරවගෙන ඉන්න එපා, සැහැල්ලුවෙන් ඉන්න. එවිට ඔබ ජීවත් වෙනවා දැනේ ඔබට. නාඨාමි කෙනෙකුට ජීවිතයක් නැත්තේ ඇයි? ඔහුගේ කොන්ද මත තියෙන බර නිසා. මනුෂ්‍යයෙකුටත් ජීවිතේ, තමන්ගේ ජීවිතේ තමන්ට අහිමි වෙන්නේ ඔහු මත තියෙන බර නිසා. භික්ෂූන් වහන්සේලාට නිතරම බුදුහාමුදුරුව අනුශාසනා කරා මහණෙනි කුරුල්ලෙක් වගේ වෙන්න. සකුණෝ විය පබ්බජ්ජා. ඔය පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච ගමන් ඔක වරද්දගත්තොත් එහෙම කෙනෙකුට ලැබෙන අධ්‍යයනය අධ්‍යාපනය කෙනෙක්ව වෙනස් කරනවා. අපි දැක්කේ සාසනික අධ්‍යාපනය කියලා ගෙදර ඉගෙන ගන්න සල්ලි නැත්තම් පන්සලට දාලා උගන්නලා ආයි ගෙදරට ගන්න ක්‍රමයක්. යුනිවර්සිටි යවුවා, විශ්වවිද්‍යාලය යවුවා, රස්සාවක් ගත්තා, ආයි ගෙදරට ගත්තා. ඒ පරමාර්ථයෙන් තමයි අම්මල පුංචි වුන් ගෙනල්ලා තල්ලු කරන්නේ ඒකට. නැත්තම් නිවැරදිම මහාන වෙන්න ඕන සසර කලකිරිලා. තේරුණා නේද? නිවැරදි ලෙසම මහාන කරන්න ඕනේ. එහෙමයි මමත් චූටි කාලේ අවුරුදු 12න් දැම්මේ ඒකට. මරියා කාල බීලා ඉඳපන් පන්සලට වෙලා කියලා. මොකද අන්ධාරය ගැන දන්නේ අපි. ඒ මාත් ගියා. ඉතින් හොඳයි, ගෙදරට වැඩිය හොඳට ඉතින් කන්න බොන්න ඉන්නේ හිටියන කාල බීලා ඔය සැනසිල්ල හිටියා. ඒත් කාලයක් හිටියට පස්සේ මං හිතුවා ආයි වැඩක් නැහැ කියලා. ආයි මාරු වෙලා හිටියා. ඊට පස්සේ ජීවිතේ අවබෝධ වෙනවා. පොත පත නිසා, තමා තුළ තියෙන ප්‍රඥාව නිසා, ධර්මය නිසා අවබෝධ වෙනවා. දාලා එනවා. ඒ එන්නේ වෙන මොකවත් නෙමේ, සත්‍ය හොයන්න. ඒකේ ප්‍රතිඵලයක් වෙනතුන්ට මේ සුලභ වශයෙන් දැනුණට මේ සියල්ල අතහැරලා ලබාගත් ප්‍රතිඵලයක්. කෙනෙක් කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා අතහැරලා නැහැනේ. මොකෝ අතහැරලා නැත්තේ? අපේ තියෙන කරේ අතේ පයේ මාලේ තිබුණු සියල්ල අතහැරලා ඒ පොඩි කාලේම තමන් ඇඳගෙන ඉන්න කලිසමේ ෂූට් එකේ බයිසිකලේ ඉඳලම අතහැරලා. ඒ කාලෙට ඒක ලොකුයිනේ. ඒ ටික අතහැරලා. පින්නතුනේ අපි ජීවිතෙත් අතහැරලා තමයි ධර්මයේ තුලට එන්නේ. ඒක අමාරුවෙන් අතහැරියේ නේ, අවබෝධයෙන් අතහැරියේ, සිය කැමැත්තෙන් අතහැරියේ. එක එක හැඩයට මෝස්තරයට කපාපු මේ අපි මේ හිස බාලේ ඉන්නේ මේ තට්ටෙ තියෙන නිසා නෙවෙයි. ඇත්තෙන්ම අපිට මේ තට්ට මුකුත් නැහැ. නියමෙටම තියෙන කොණ්ඩේ. ඈ සුපිරියටම හදන්න, හැඩ ගන්නවන්න, ලස්සන කරන්න පුළුවන් කොණ්ඩයක් තියෙනවා. ඒ බලන්න ඕන තරම් මේ බලන්න කොහෙවත් තට්ටෙ නැහැ. තට්ටෙ බාලේ ඉන්නේ තට්ටෙ නිසා නෙවෙයි. හොඳ කොණ්ඩයක් තියෙද්දි තට්ටෙ බාලේ. විශ්වවිද්‍යාලයට එහෙම යන හාමුදුරුවෝ නම් තට්ටේ ගාලා ඉන්න කැමති නෑ. ඒගොල්ලෝ පොඩි කට් එකක් එහෙම දාලා ඉන්නේ. දැකලා ඇදනේ. ආ. කැම්පස් කට් තියන එක දාලා ඉන්නේ. ඒ කියන්නේ රැට කලිසම අඳින්නත් පුළුවන්, දවට සිවුර අඳින්නත් පුළුවන්, ප්‍රශ්නයක් නෑ. දෙකටම ගැළපෙන්න තමයි කට් එකේ ඉන්නේ. ඇත්තෙම එහෙම කරනවා. ඉතින් සංගීතයක් එහෙම බලන්න යනකොට මගේ කලිසනුත් ඒ කාලේ ඉද්දී හාමුදුරුවෝ ඇඳන් ගිහිල්ලා දිනනවා. සංගීතයට අවිත් ඉතින් එක්කයි යනවා මචං කියලා. ඒ වුණාට සංගීතයට ගිහිල්ලා ටික වෙලාවක් යනකොට මේ සීල රතන පොඩ්ඩක් මෙයාට නෑ කට්ටිය වල සීල රතන. අවිම ඉතින් එක්කයි යන්නේ නේද? එතකොට මේ සාසනික පරමාර්ථය සහ සාසනික මාර්ගෝපදේශය සාසනික සොයා බැලීම දුර්වලයි. පොඩිම කාලේ මහාන වීමෙන් තමයි ඔය දේ වෙන්නේ. ඒ නිසා අපිට අනිවාර්යෙන් කාල ඇති වෙච්ච, බීලා ඇති වෙච්ච ජීවිතයේ අත්දැකීමෙන් දරුමල්ල හදලා පරිපූර්ණ වෙච්ච අය එන්න ඕන සාසනයට. එතකොට ඒගොල්ලෝ හදවතින්ම මේ ජීවිතයේ තේරුම් අරගෙන තමයි තියෙන්නේ. දැනට වුණත් පොඩි වුම් මහාන කරන්නේ නිවන් දකින්න නෙමෙයි. පොඩි කාට අරමුණක් නැහැ. අම්මලාට අරමුණක් තියෙනවා, ලොකු සල්ලියක් තියෙනවා, බන්දලක් වල ඉවරලා අපේ පුතා තල්ලු කරන්න ඕන. ඊට පස්සේ මූ ලොකු එකාට ගේමක් දීලා ඌ අයින් කළා. ඉතින් සැරේ අපේ පුතාට මේක අයිති කරන්න ඕන. සුළුපටු ලෝභ ද්වේෂ මෝහ නෙමේ තියෙන පින්නතුනේ. මහාන වෙන අයගේ හරි භයානකයි. එසා පැවිදි භූමියට එන ගොඩාක් දෙනෙක් මල පෙරේතයෝ, කුම්බාණ්ඩයෝ, ගෙවලයෝ, පරම්පරා ගණන් පින්නතුනේ.
ඕනම් ওই කට්ටඩිය කපුවෙත් දාලා බලන්න ඕන පන්සලක කියයි නායක හාමුදුරුවෝ පරම්පරාවම පෙරේතයෝ කියලා මේ පන්සලේ. එතකොට ඔය පරණ ගෙවල් වලත් ආච්චි අම්මලත් එහෙම තමයි සීයලත් එහෙම තමයි. රෙදි කබඩ් එකට ආස වුණා නම් එතන. ගෙට ආස වුණා නම් එතන. ඔච්චර නෙමෙයි පින්තුනේ එංගලන්තේ මහරජුරුවොත් හොල්දොරේ මලයක් එක්කෙනවා. එක රජ කෙනෙක් හිටපු. ලේසි වෙන්නේ නෑ. යක්ෂ ගතියෙන් ලෝකෙ පාලනය කරලා ලෝක ආක්‍රමණය කරලා ලෝකෙ තියෙන සම්පත් මිනි මුතු මැණික් සූරාගෙන බලහත්කාරයෙන් ඇවිල්ලා බොරු ලේකන හදාගෙන ඒ ඔක්කොම කරලා 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 ගොඩ ගහගෙන පස්සේ මේ යනකොට ඒගොල්ල සංසාරේ කර්ම ගෙවනු. හිතේ බර අඩු කරන්න, හිත සැහැල්ලු කරන්න. සැහැල්ලු කරගන්න වෙන ක්‍රමයක් නෑ. සැහැල්ලු මෙහෙම වේවා කිව්වට හරියන්නේ නෑ. අපිම හිතේ දෘෂ්ටි බර, සංකල්ප බර, කෙලෙස් බර අඩු කරන්න ඕන. කෙලෙස් කියන්නේ බර වෙන ඕනම දෙයකට කියන්නේ පින්වතුනේ කෙලෙස්. ඒ කෙලෙස් කියන්නේ අපේ හිතට පීඩා පමුණවන ඕනම දෙයකට කියන්නේ කෙලෙස්. සහනය දෙන ඕනම දෙයකට කියන්නේ නිකෙලෙස්. ternary කෙලෙස් කියන්නේ කුණු වලට, රජස් වලට. එහෙම නැතුව දේවල් නැහැ. ඒකනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හරිය ලස්සන නිදහසක් තිබුණේ. අර චිත්තහත් කුමාරයා කියලා කුමාරයෙක් ඉන්නවා. මේ යගා 21 වතාවක්ද කොහෙද මහාන වෙනවා, ආයි ගෙදර යනවා. මහාන වෙනවා, ආයි ගෙදර යනවා. ඉතින් අවුරුද්දකට සැරයක් ගන්න දැම්මොත් එම අවුරුදු 21ක්ම ගිහිල්ලනේ. ලේසි නෑනේ. ඇයි එහෙම දුන්නේ? මෙයා කියනවා ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මට ගෙදර උන්ද මතක් වෙනවා, ළමයි මතක් වෙනවා. ඒගොල්ලන්ට ගොවිතැන් බත් නැතුව ඒගොල්ලෝ කුසගින්නේ දන්නේ නැහැ කියලා මතක් වෙනවා. මට ගෙදර යන්න ඕන. හා හොඳයි යන්න. දැන් බලන්න පුදුමයි මේ බුදුහාමුදුරන්ගේ සාසනය කියන්න තිබ්බනේ අර ඇට කටු තියනවා, මේමයි දිරනවා, ඔය ගියත් මේමයි, අර කයි මේකයි 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 කියලා නතර කරගන්න තිබ්බනේ. ඒ නතර කරගන්න ඇත්තේ. එතෙන්දි නිකලසෙන්නේ ඒක. මොන සාසනයේ තියෙන විද්‍යාව හොයාගන්න. එතෙන්දි නිකලසෙන්නේ ඒක, ඒ ක්‍රියාවලිය. ඒක නිසා එයාගේ හිත සහනයටපත් වෙන්නේ ඒ ක්‍රියාවලියෙන්. එයා ජීවිතයේ අත්දැකීම ලබන්නේ ඒ ක්‍රියාවලියෙන්. හා හොඳයි වාරයන්. ආයාවා. ආයාවම ඔබ ගියා නම් ගිහිල්ලා එහෙම හිටපන්. ආයි මෙහෙන්න එපා කිව්වෙත් නෑ. ආවා. දැන් මහන වෙන්න ඕන ස්වාමීනි. මට ගෙදර ආයි කලකිරීමක් ඇති වුණා. මට එපා වුණා. හා හොඳයි මහන වෙන්න. හැබැයි දැන් මෙතෙන්දි මේ ක්‍රියාවලිය තමයි දැන් නිකලස් වෙන්නේ යාට. ඔන්න ඔය දිට්ටිගත භාවයෙන් කඩන්න මෙන්න මේ කතන්දරේ හොඳට ගන්න. නැත්නම් අපේ අය උදවිය යම් කිසි එක ඔළුවේ කන්සෙප්ට් එකක් දාගෙන මේක තමයි සීලය, මේක තමයි නිකලස් කියලා ඔළුවේ දාගත්තොත් එහෙනම් ඒක විද්‍යාත්මක නෑ, යථාර්ථවාදී නෑ. දැන් එක වෙලාවක එයා එහට යන එක නිකලස් වුණා, ආයෙවිල්ලා මහාන වෙන එක නිකලස් වෙනවා. නිකලස් වලට පාදක වෙනවා. එහෙමයි පින්නතුනි කෙලස් නිකලස් හැදෙන්නේ. මනුස්සයෙකු අසහනයටපත් වේද ඒක කෙලස්, මනුස්සයෙකු සහනයටපත් වේද ඒක නිකලස්. යම්කිසි මනුස්සයෙක් ලංකාවේදී බීලා මත්පැන් බීලා ඉවර වෙලා පාරේ වැටෙන්න බොනකොට මම කියනවා බොන්න එපා කියලා. එතකොට ඒක කෙලෙස් නිසා, ඔහුට හානි වෙන නිසා, මදයට හා ප්‍රමාදයට හේතු වෙන නිසා. දැන් මේ වෙනකොට රුසියාවේ හරි කැනඩාවේ හරි හීතලෙන් ගැහි ගැහි ඉන්න මනුස්සයෙක් මගේ කෝල් කරලා ඇහුවොත් සායනාස පොඩ්ඩක් ගත්තට කමක් නැද්ද? අහගන්න මාත්‍ය අනිවාර්යෙන් ගන්න. ඇයි? ඒක එතෙන්ට නිකලස්. ඒ මනුස්සය ඒක ගැතෙන තුනුන් බැරිනවා. ඔන්න ඔය විද්‍යාව තේරුම් ගන්න පින්නත් නේ. එතකොට කෙනෙක් අන්න ආනන්දම දුරාරක්කු බොන්න කියනවා. ලංකාවේ උන්ට කියනවා බොන්න එපැයි කියලා. අන්න අරයට කියනවා බොන්න කියලා. දහම කියන්නේ අන්න ඒකට. එහෙම නැතුව මේ ඝන රැඩිකල් ප්‍රතිපත්තියකට නෙමෙයි පින්නතුනේ. ධර්ම කියන එක හරිම සොෆ්ට්. ඒක ස්ථානෝචිතව යා ගලප ගන්න ජීවිතේටත් ඔහුමයි ධර්ම ගලප ගන්න ඕන. අර සුද්දේ බුදු පිළිමේ උඩ ඇවිදිනකොට සංඝපාලද කොහෙදනේ ධාමඳුරෝ කිව්වනේ මොකද්ද කිව්වේ? පොඩි උන්නාන්සේ දැන්නම් නරකත් හොඳයි. අන්න බලන්න ඒ බුද්ධිමත් බව කියන්නේ ඒක. ඒක නිසා ඒක නම්මේ ශීලී ධර්මයක්. ඒක බුදු පිළිම උඩ ඇවිදිනකොට කිව්වා උන්නාන්සේ දැන් නරකත් හොඳයි. අසන වචනයක්. එතකොට තියෙන ඒගොල්ලන් හම්දුරු ඉගෙනගෙන තියෙන මන්ත්‍ර ශාස්ත්‍ර හක්ක පිබිනවද මොකක්ද එකක් කියලා එකක් තියෙනවා. මේ ඇට කීපයක් මොනවා හරි කටේ දාලා හපල පිම්බම හොස් ගාල වැටෙනවා. කලන්ති දාලා සුද්ධ වැටුණා. එట్ల තාමත් ලුණු හම්බ වෙනවා නේද? ඒ පන්සලට තාමත් ඒ ලුණු හම්බ වෙනවා. තාමත් දෙන්න ඕනේ ලුණු වරප්‍රසාදේ. දහම තේරුම් කරගත්තොත් එච්චර ලස්සන දෙයක් නෑ විනතු. නිකම් මේ හිර වෙන එකක් නෙමෙයි මේක. හරිම සහනශීලයි. ඒ හැම සහනශීලීත්වයම හැබැයි යොදාගන්නේ සැනසීමට මිස වෙනසීමට නොවේ. එනිසා නිදහස අවශ්‍යයි. නිදහස කුමටද? මනස සංසිඳුව ගන්න. මනස විනාශ කරගන්න නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරන්ගේ නිදහසක් හම්බ වෙනවා. කොටු වෙලා බෑ නිවන් දකින්න. නිදහසක් හම්බ වෙනවා. ඒ නිදහස නිවන් දකින්න. අර ගෝයින්කා මහත්තයා නවදිල්ලි බන්ධනාගාරේ භාවනා උගන්වන්න ගියාම හිරකාරයෝ ගෙනාවලු දන්වැල් දාලා කකුල් වලට දන්වැල් දාලා භාවනා කරනවා. එතුමගොල්ලෝ දන්වැල් දාපු අයට මට භාවනාව උගන්වන්න බෑ කිව්වා. මේගොල්ලන්ගේ දන්වැල් ලිව්වොත් ඔබතුමාට මොනවා හරි හිරියරයක් කරයි මේගොල්ලෝ. ඒ වුණත් කරන්න දෙයක් නෑ. නමුත් දන්වැල් දාපු අයට මට උගන්වන්න බෑ. හැබැයි දන්වැල් ලිව්ව ඔක්කොගේම දහස් ගානකගේ දරුණු සිරකරුවන්ගේ. ඒ වගේ මනසිනුත් මිනිස්සෙක් දන්වැල් ගලවන්න ඕන. කලවල නිදහස් කල්පනා කරන්න, නිදහස් දකින්න, නිවෙන්න තමන් ඒ නිදහස භාවිත කරගන්න. අපිට තියෙන දෘෂ්ටි සමූහයක්. ඒවට කියන්නේ බෞද්ධ දෘෂ්ටි. ඒවා ඝන වෙලා, ඒවා හිර වෙලා, තද වෙලා තියෙන හිත ඇතුලේ මට ඒවා පේනවා. කතෝලිකයන්ට තියෙනවා කතෝලික දෘෂ්ටි, මුස්ලිම් අයට තියෙනවා මුස්ලිම් දෘෂ්ටි, ආගම් නැති අයට ආගම් නැති අත්තවාද දෘෂ්ටි. තමන්ගේ මතවාදෙනේ. ආගම මොකක්වත්ම නැති මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේම මහ විකාර මතවාද තියෙනවා. ඒක බුදුහාමුදුරන්ට ගැලපෙන්නේ නැහැ, ජේසුස් වහන්සේට ගැලපෙන්නේ නැහැ, නබිතුමාට ගැලපෙන්නේ නැහැ. එයාටම එයා හදාගන්න මතවාද ටිකක් තියෙනවා. අත්තවාද දෘෂ්ටි. පරවාද දෘෂ්ටි. අපි පිටින් ගත්තන් ආගමික දෘෂ්ටි වලට කියන්නේ මොනවද? පරවාද දෘෂ්ටි. තමන් ගත්තාම මොකද කියන්නේ ඒකට? තමන්ම හදාගන්න කන්සෙප්ට් එක ඔය ආගම් වැඩන්නේ, අරව වැඩන්නේ, මේව වැඩන්නේ කියලා අර ඔය එක්තරාලට ඉන දේශපාලන කණ්ඩායමකටත් තියෙන එකනේ නේ. තමන්ගේ මාත්තවාද දෘෂ්ටි. මම මිනිස්සුන්ට කියන්නේ ඔය කිසිම දෙයකට යන්න එපා. අත්තවාද දෘෂ්ටි වලට යන්නත් එපා, පරවාද දෘෂ්ටි වලට යන්නත් එපා. කොතන මොන දෘෂ්ටියද කියන එක නෙමෙයි බලන්න ඕන. මේ දේ කුසල්ද අකුසල්ද, මේ දේ හරිද වැරදිද, මේ දේ යහපත්ද අයහපත්ද, මේ දේ නිවෙනවද නැද්ද? මේක ජීවීපී දෘෂ්ටිද, මේක බුද්ධාගමේ දෘෂ්ටිද, මේක කතෝලිකද, මේක මුස්ලිම් නේ? මම හොඳට ඒක ඇනලයිස් කරලා බලන්නේ හරිද වැරදිද කියලා. එහෙම නැතුව ප්‍රතික්ෂේප කරන්නේ. මම දවසක් මේ ෆාද කෙනෙක් කිව්වා, මේ අපි ලෙඩ හොඳ කරනවා කෝ ස්වාමීන් වහන්සේ යනතාවගෙන්. මම කිව්වා බොහොම හොඳයි, ලෙඩ හොඳ කරනවනේ, හොඳ කරනවනේ. ඔව් ආයෙන හොඳයි. මොකද ඒක නරකයි කියන්නේ? ඒක හොඳයි. ඊට පස්සේ එතුමා මගෙන් අහනවා, ස්වාමීන් වහන්ස ජීවිතේ හරි අනිත්‍යයි නේද කියලා ඇහුවා. මං කිව්වා නෑ, එහෙම එකක් නෑ. ඒ කියන්නේ මේක දැන් මෙහෙම තිබුණට අවිස්සාවෙල්ලට යයි කියලාත් අපිට කියන්න බෑනේ. මේ බස් එක අනිත්‍යයි නේද කියලා ඇහුවා. මං කිව්වා නෑ, මේක අනිවාර්යෙන් අවිස්සාවෙල්ලට යනවා. කීයක් කොට්ටුද? ඒ මනසේ අවසන්නේ ඒ මනසට මේක අවබෝධයක් නැතුව දිගක් පළලක් නැතුව මේ මනසේ කියන දේවල් නිසා මගේ මනසයාගේ බුද්ධි මට්ටම කොයි වගේද කියලා බලන්නත් එක්ක නෑ. කීයක් කොට්ටුද මේක? යනවා අවිස්සාවෙල්ලට අනිවාර්යෙන් යනවා. ඒ වුණාට ඉතින් කියන්න බෑනේ. මං කිව්වා කියන්න බැරි ගමන් නෑ, මං කියනවා මේක යනවා. දැන් අවිස්සාවෙල්ල පාස් කරලා ගියා. මං කිව්වනේ මේක අවිස්සාවෙල්ලට එනවා කියලා. ඔය ආවේ ඒසු ගොඩාක් පරිහරණය තියෙන බුදුදහම වේවා. මේ දේවල් හරිය අනවබෝධිත. බුද්ධහම පිළිබඳව තියෙන අමෝ මෝඩ සංකල්ප ටිකක් වෙන තුනේ. සුදු ඇඳගත්තේ යක්කු. ඒ සංකල්පවල තෙරපිලා හරිම එලවත් නැති මෙලවත් නැති ජාතියක් බවට පත් වෙලා. බුදුහාමුදුරු දේශනා කරා, පැවිද්දන්ට විශේෂයෙන් මතක් කරා, පැවිද්දනේ ඔබ මේ ශාසනයට ඇවිල්ලා දහම හරියට තේරුම් ගත්තේ නැති වුණොත් ඔබ සොහොන් පෙල්ලක් බවට පත් වෙනවා කිව්වා. සොහොන් පෙල්ලි දැකලා තියෙනවද? නෑනේ. සොහොම් පේල්ල කියලා කියන්නේ වෙනතුනේ, ඒක පුදුම අර්ථ සම්පන්නව තමයි. ඒ දවස්වල පන්දමක් හැදුවත් මිනිස්සු පන්දම හදලා තියෙන්නේ. මේම හරහට ලීයක් බැඳලා මේ පැත්තත් පන්දමේ ගිනි තියෙනවා, මේ පැත්තත් ගිනි තියෙනවා, දෙපැත්තම ගිනි තියෙනවා. සොහොන ආලෝකවත් වෙන්න සොහොම් පේල්ලක් හදලා තමයි කෙනෙක්ව මේ ගියාට පස්සේ තියලා එන්නේ. දෙපැත්තම ගිනි අරගෙන තියෙනවා. මුලත් නැහැ, අගත් නැහැ. දෙපැත්තම නැහැ. දෙපැත්තෙම පිච්චීගෙන එනවා. නැති වෙලා යනවා. ඒ නිසා ජීවිතේ ධර්මයකට පැමිණිලා ඒක හරියට තේරුම් ගත්තේ නැති වුණොත් සොහොන් පෙල්ලක් වගේ වෙනවා. බලනකොට ජීවිතේ ලෞකික ආස්වාදයක්වත් විඳලත් නැහැ, ආධ්‍යාත්මික දෙයක් විඳලත් නැහැ. බෞද්ධයන්ට වෙන්නේත් ඒක. බෞද්ධයන්ටත් මේ ගැඹුරු ධර්මයේ කියලා ඉවරලා ඍණාත්මක පිළිකුල් ධර්මයක් උගන්නලා ඒ මිනිස්සුන්ට මෙලව ආශාවදයක් කරන්න හම්බ වෙන්නෙත් නැහැ, ජීවිත අවබෝධයක් ඇති කරගන්න හම්බ වෙන්නෙත් නැහැ. අපේ බණ ගුවන් විදුලිවල පුළුවන් තරම් යනවට වෙන ආගමිකයෝ තරහ නැහැ. ඇයි ඒ තරහ නැත්තේ? ඒ අපේම බෞද්ධ සමාජය විනාශ කරන්නේ අපිමනේ. උණ්ඩ කන්න බොන්න ඉන්න හිටින්න පවතින්න එළවත් නැති මෙළවත් නැති නව නිර්මාණයකුත් නැති නව තාක්ෂණයකුත් නැති මොකක්වත්ම නැති මොකද්ද උනෝ තේරෙන ටිකක් කියාගෙන යන්නේ අපි. ඒ නිසා වෙන ආගමිකයෝ කිසිම තරහක් නැහැ පුළුවන් තරම් බණ කියන්න පුළුවන් තරම් බණ කියන්න කියලා රුකුල් දීලා තියෙනවා. මොකද හේතුව අපි අපේ සමාජය විනාශ කරනවා. දේ අතරින් අවධියක් ඇති කරගන්න බොහෝම කලාතුරකින් කෙනෙක් ජීවිතය හදාගන්නවා. මේ කියන්න පින්නතුනේ හරම ජීවත් වෙන්න මෙහෙම ජීවත් වෙන්න කියන එක නෙමෙයි. ජීවිතේ යනු කවරක්ද යන්න පිළිබඳව දැඩි පරේෂණයකට ලක් කරන්න, සමාජ විශ්ලේෂණයක් කරන්න, නුවණින් කටයුතු කරන්න. මේ කිසිම දෙයක් හොඳයි කියන්නත් බෑ, නරකයි කියන්නත් බෑ. වරක ඒවල් නරක වෙනවා, වරක ඒ දේවල් හොඳ වෙනවා. සදාතනික දෙයක් නැහැ. ඒ නිසා තත්ත විපස්සනා මොහොතින් මොහොත විදර්ශනා කරන්න. මට ස්ථීරව මනස තියාගෙන මම කිසිම දෙයක් නැහැ පින්නතුනේ අහවල් දෙන්න නරකයි කියලා. ඒ වගේම මම කිසිම දෙයක් මනසේ තියාගෙන නැහැ අහවල් දෙ හොඳයි මයි කියලා. තේරුණා නේද? එහෙම තියාගත්තොත් මොකද වෙන්නේ? ඒවට කියන්නේ දික්ටි. ඔතන ඉන්නවද ඔබ? ඔබේ මනස ඔතන තියෙනවද කියලා බලන්න. අහවල් දේ නරකයිමයි අහවල් දේ හොඳයිමයි කියලා කියන්න බෑ. වෛද්‍යවරයෙකුට කියන්න බෑනේ ස්ථීරවම මේ බෙහෙත හොඳයිමයි මේ බෙහෙත නරකයිමයි කියලා ඔක්කොම මිනිස්සුන්ට පවරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑනේ. තත්ත විපස්සනා මොහොතින් මොහොත අධ්‍යයනය කිරීමෙන් තමයි වාර්තා අනුව තමයි බෙහෙත නිකුත් වෙන්නේ. ඒකමයි බුද්ධ ශාසනය කියන්නේ. වෛද්‍යවරයෙක් අපේ සමහර දේවල් සමහර අයට වැඩි කරනවා, සමහර අයට අඩු කරනවා. සමහර අයගේ ලෝ ප්‍රෙෂර්, හයි ප්‍රෙෂර්, මධ්‍යස්ථ ප්‍රෙෂර් වලට ගන්නවා. හයි ප්‍රෙෂර් තියෙන කට්ටිය ටිකක් ලෝ කරලා දානවා. ඉතින් එහෙමයි මේ ශාසනෙ. ඉතින් ඒක නිසා කොයි වෙලාවකවත් හිතන්න බෑ මේ ආමුදුරයට මෙහෙම කිව්වා, මෙයාට මෙහෙම කිව්වා. අනුන්ගේ කර්මස්ථාන අරගෙන ගිහිල්ලා තමන් මුලා වෙන්න එපා. දැන් බෙහෙත් ගේන්න යනවා දෙන්නේ. ඔයාට දුන්නේ මොනවද බෙහෙත්? මේ ඔයාට රෝස පාට පෙතුත් දීලා, මේ මට දීලා නෑනේ. ඈ මට දීලා නෑ මේ ඕකෙන් දෙකක් මටත් දෙන්න. ඉතින් කර්මස්ථාන පැටලවා ගන්න එහෙමයි සමහරලාට. අරයන් දීපු උපදේශ මෙයාට ගෙනවා. නැත්තම් මෙයා ගිහිල්ලා ඉවරලා මට මේ වගේ පෙති දෙකක් දුන්නා, ඔයත් මේ දෙකක් බොන්න. ටොපි වගේ බෙදන්න කන්න. උපදේශන කියන්නේ එහෙමයි. ඒක එයාටම අනුගතයි. තේරුණා නේද? එයාටම අනුගතයි. බුදුහාමුදුරු මේ දේශනා කරපු සමහර දේවල් දැන් බලන්න. දිත්තේ දිට්ට මත්තම් භවිෂ්‍යති කියන දේ ධාරුචීරිය හාමුදුරුවන්ට පමණයි අනුගත වෙන්නේ. ඒක ඔයත්තන්ට අනුගත වුණාද? ඒ බෙහෙත දිරෙව්වේ නෑ. ඒක දිරෙව්ව නම් ඔබ රහත් වෙන්න ඕන. ඒ බෙහෙත දිරෙව්වේ ධාරුචීවර කියලා කියන්නේ යාළ දර ඇඳුමක් ඇඳගෙන හිටපු අතිශයින්ම දුප්පත් දර ජීවරයක් ඇඳලා හිටියනම් මුණ හොදලද කියලා අහන්න ඕනේ නෑනේ. නියපොතු කපලද කියලා අහන්න ඕනේ නෑනේ. රවුල කපල හිටියද? දැක්කනම් ගඳ ගහන සයිස් එකේ මිනිහෙක් කියලා පොඩ්ඩක් මතක තියාගන්න. තේරුණාද? මේ සුන්දරට දැන් චිත්‍රය ඇඳලා තිබ්බට දර ඇඳන් ඉන්නවා. මේ හැමතැනම මැස්සෝ අහන, හැමතැනම කුණු දූවිලිගේ තවර තැවරිච්ච ඇඳුමක්වත් නැති හරියට විලි වැහුනෙත් නැති කොණ්ඩේ වැවුණු දත් මැදලා නැති මාස ගානකින් දත් කට වැඳ ගන්න මිනිස්සෙක් මේ. හැබැයි මිනිස්සෙක්. අනේ මට බන ටිකක් කියන්න. නෑ මේ පින්නපාතේ වඩින වෙලාවයි. අනේ ස්වාමීනි ඊළඟ මොහොතේ මම ඉඳීවිත් දන්නේ නෑනේ. අන්න එහෙම කියනකොට බුදුහාමුදුරු බැලුවා. බැලුවාම මට ආයු සංස්කාරය ඉවර වෙමි යන්නේ. දුටු දේ දුටු පමණයි. ඇසු දේ ඇසු පමණයි. දැනුණු දේ දැනුණු පමණයි. කවුරු ගැනද මේ කියන්නේ? රහතුන්ගේ සිතක ස්වභාවය ගැන. එතෙන්ට ඉලක්ක වෙන්න පුළුවන්, එතෙන්ට අරමුණු කරන්න පුළුවන් හිතක්, සංසාරගත හිතක්, පුරුදු කරපු හිතක් අර කිලිට්ටෙන් ඉන්න මනුස්සයට දැනුණා. ඔබත් අන්න එවැනි හිතක් හදාගන්න. ඒ කියන්නේ එකෙන් අදහස් කරන්නේ හිතේ කිසිවක් පුරව ගන්න එපා කියන එක නේද පින්නතුනේ. ඒක දැනුණා, ඒක එහෙම ඉවත් කරා, ඉවත් වුණා. ඒක තබා ගන්න හේතු පනව ගන්න එපා. අතීතයේ හේතු තියාගන්න එපා. මේක මෙසේ වේවා කියලත් නැහැ, මෙසේ නොවේවා කියලත් නැහැ. ඇයි මෙසේ වේවා කියලා ගත්තොත් එහේ මේක දුටු දේ දුටු පමණයි වෙන්නේ. මෙසේ වේවා කියලා හිතුවොත් ඒකත් දුටු දේ දුටු පමණයි කියලා වෙන්නේ නැහැ. කොහොම හරි පින්නතුනේ මේ අන්තවා දෘෂ්ටිවලට යන්න එපා. මොනම අන්තයකටවත් වැටෙන්න එපා. දැන් අත්හරින්න කියලා මේ සමාජයට අපි උගන්නලා ඇත්ත වශයෙන්ම පින්නතුනේ අත්හැරීම කියලා අරගෙන තියෙන වෛරයක්. තණ්හාව හොඳ නෑ කියලා අරගෙන තියෙන්නේ යමක්ම කරි හම්බ කරගෙන ජීවත් වෙන මිනිස්සුෙකුට කරන්න ඉරිසියාවක් අරගෙන තියෙන්නේ අපේ මිනිස්සු. එතකොට හිතනවා එයා අපි බුද්ධාගමට හරි අනුගතයි. අපිට ওই තණ්හාව නැහනේ. අරට අරූට තියෙන එකටත් ඉරිසියා ගන්න. ඒ කියන්නේ තමන්ට නැති එකට විතරක් නෙමෙයි අරයට තියෙන එකටත් ඉරිසියා ගන්නවා. ඒ සමහර අයට තිබ්බට සමහර අය ඒව හිතේ ගොඩ ගහගෙන නැහැ. ඒව තුලින් මාන්න උද්දච්ච අවිද්‍යාව දාගෙන නැහැ. සමහර අයට නැහැ. ඒත් අවිද්‍යාවල් ගොඩ ගහගෙන තියෙනවා. අපි පොඩි කාලේ වගේ අපේ කොල්ලොන්ට බයික් එකක් නැහැ. උන් ඒ වුණාට සංගීතයට යනවා හෙල්මට් එකක් අතේ දාගෙන. මම මොකටද යකෝ? ඌ කෙල්ලන්ට වෙන්නන බයික් එකේ ආවේ කියලා. තේරෙනවද? තමන්ට මගුල් ගෙදර යන්න මාලයක් නැහැ. කාගේ හරි තියෙන මාලයක් ගෙනල්ලා ඉවරලා අනේ නම් ගියේ මට දීපන් මගුල් ගෙදර ගිහිල්ලා ඉන්නේ. ඕක දාගෙන යනවා. ඒ මොකටද? අර වටේට ඉන්නේ උන්ට පෙන්නල ඉන්න මාලේ. මේ කතා කරන්නේ මේ මාලේ අල්ලල්ල. නැද්ද ඔබේ සමාජේ නැද්ද? ඔබ කරන්නේ නැද්ද? කරනවා. ඒවතුලින් මාන උද්දච්චකම් හදාගෙන. තවන්ට වාහනයක් නැහැ මගුල් ගෙදර යන්න. මේ හාමුදුරුවන්ගේ පන්තලේ වාහනේ හරි වුණා කවන්නේ පොඩ්ඩක් බැරි දන්නේ නැහැ මගුල් ගෙදර ගිහිල්ලා ඉන්නේ. ඒ නිසාවෙන් පින්නතුනේ භෞතික දෙයක් එක්ක නෙමෙයි මේක හිතත් ඇතුලේ තියෙන දෙයක්. අපිට කිසිම අයිතියක් නැහැ අනුන්ගේ දෙයක් එක්ක පිළිබඳව සසඳන්න හෝ කිසිම දෙයක් කරන්න. අපි අපේ හිත හදාගන්න ඕන. අපිට අනිත් කෙනා මේක මොන දෘෂ්ටියෙන් භාවිතා කරනවද මොන අයිතියකින් භාවිතා කරනවද මොහුටම මේක අයිතිද මොහුට මේක අයිති නැද්ද කියලා අපි දන්නේ නැහැ ඒක ඇතුලේ. ඒ නිසා අපේ ඉරිසියාවක් ඇති වෙනකොටම අපි හිතන්න ඕන එයාට ඒක අයිතිත් දන්නේ නැහනේ. එහෙම ඉරිසියාවක් ගොඩ නැගෙනකොටම හිතන්න ඕන වාහනේ ලීස් වෙන්නේ නැති ඔය ලීස් වෙන්නේ නැති උඹ ඉරිසියා නොකර ඉඳපන්. ඈ ලීසින් එකක් වෙන්නේ නැති. කොහෙද දන්නේ ඔච්චර සල්ලි. ලීස් එකක් වෙන්නේ නැති බං. මේක ඉරිසියා නොකර ඉඳපන්. කාටද කියන්නේ? තමන්ගේ හිතට හිතට කියනවා ඈ ඔයගේ වාගෙන කියලා ටික කාලයක් ඕක ලීසින් එකෙන් උස්සයියි. ආ ඒක මිසක් ආ එනම් කවන්න එයා හිත හදා ගන්නට අග්ගාලේ. අනේ උඹටත් ඕන් නැති දේවල් හිතට කතා කරන්න තේරෙනා නේද? හිතට කතා කරන්න හිත හරි අමුතුයි. එයා අමුතු මේ හැසිරීම් තියෙන කෙනෙක්. හිත හදන්න පින්නතුනේ. හිත හදන්න. හිත හැදුවට කාටවත් ඒක පේන්නේ නැහැ. හිත හැදුවොත් ඒක පේන්නේ තමන්ට. ලෝකෙටම පේනවට වැඩිය හොඳ නැද්ද? තමන්ට තමන්ම පේන විදිහ. මට නම් ඒක තමයි වැදගත්. මම ලෝකෙට පේන විදිය නෙමෙයි මට වැදගත්. මට මාව පේන විදියම තමයි මම වැදගත්. මට මාව පේන විදිය තමයි වැදගත් වෙන්නේ. ලෝකෙට පේන දේ හදන්න එපා. තමන්ට පේන දේ තමන් හදාගන්න. තමන්ගේ හිත තමන් භුක්ති විඳින්න. තමන්ගේ හිත තමන් රස විඳින්න. ඔබ රස විඳිනවද ඔබේ හිත? ලස්සන තැන සංචාරය වෙන කොහෙවත්ම යන්න ඕනේ නැහැ තමන්ගේ හිත රස විඳින්න පුළුවන් නම්. ඉතින් අදහස් වෙන්නේ කොහොමද යන්න එපා කියන එක නෙවෙයි යන්න. එකම තැනකට වෙලා ඉන්නකොට එපා වෙනවනේ. ඒ වුණාට බොහොම ලස්සනම මල් උද්‍යානය මනහරම තැන බවට තමන්ගේ හිතපත් කරගන්න පුළුවන් නම් ඒ හුදකලාව තැනකට ගියත් තමන්ට ඒ හිත රස විඳින්න පුළුවන්. රස විඳින්න පුළුවන් හිතක් හදාගන්න. ඒ ධර්මයෙන් කියවෙන්නේ ඒ ක්‍රමයේ පුළුවන් තරම් ධර්මයේ අහන් අහන අහන ධර්මයට තමන්ගේ දෘෂ්ටි අඩු වෙනවා. තමන්ගේ දෘෂ්ටි කැඩිලා බිඳිලා විනාශ වෙලා යන ප්‍රහාර දේශනාවක් තුලින් හම්බ වෙනවා. මට වැදගත් හිතෙන් පිරිසුදු මිනිස්සු. හිතෙන් පිරිසුදු මිනිස්සු හැමෝගෙම හිත තමයි ආකර්ෂණය වෙන්නේ. මම දන්නේ මට ඒකමයි වෙලා තියෙන්නේ. හැමෝගෙම හිතවල තියෙන බර තමයි අර වේට් එක තමයි මට අහුවෙන්නේ. ඉතින් වේට් එකක් නැති හිත අහුවෙනවා. වේට් එක වැඩි හිත අහුවෙනවා. අඩු වෙච්ච වැඩි වෙන ඒවා අහුවෙනවා. වැඩි වෙච්ච අඩු වෙන ඒවා අහුවෙනවා. ඒ වගේ හිත තියෙනවා. ඉතින් ගොඩාක් ඇවිල්ලා මෙහෙන් ටිකක් වේට් එක අඩු කරගෙන යනවා. ආයි එළියට ගිහිල්ලා ආයි පුරවගෙන. ඊළඟ සතියේ එනකොට අර අඩු වෙච්ච වේට් එක පිරিলা 10ක් තිබ්බනම් ඒක 5ට අඩු කරන් යනවා. මෙන්න ආයි ඊළඟ සතියේ එනකොට 11ක් 12ක් කියලා ගිලු. ඒ එළිය ගිහිල්ලා කුණු ගොඩකට කොහේ හරි අහුවෙලා. දෘෂ්ටි ගොඩකට අහුවෙලා පිරিলা. ඒ තුලත් ධර්මය ආශ්‍රය කළා නම් ධර්ම සිහියෙන් යුතුව වාසය කරා නම් ධර්මයේ පිළිබඳව අවදීන් වාසය කරා නම් ඔක වෙන්නේ නැහැ. නිර්වාණ කියන වචනය හොඳට තේරුම් ගන්න. වාණ කියන්නේ රැහැන නැත්තම් බැම්ම. යමක් හිර කරලා තියන්න වට කරලා තියන්න පාවිච්චි කරන තාප්පයක් රැහනක් වාන වැව්වල එහෙම තියෙන්නේ මොකද්ද වාන ඒකට උඩින් වතුර දානකොට කියනවා වාන් දානවා ඒකට දරාගෙන යමක් ඉන්නේ වානෙන් දරාගන්න වට කරන්න රකින්න මොකක්වත් නැතුව විවෘත වුණාම කියනවා නිර්වාණ වාන් දොරට ඔක්කොම මොකක්ද නැහැ ඔක්කොම ගලවගෙනම ගිහිල්ලා නිර්වාණ වෙලා වැවකනම් එහෙම සිද්ධියක් වෙන්න හොඳ නැහැ හැබැයි මනසේ එහෙම සිද්ධියක් වුණාම හොඳයි මොකද මනසේ තියෙන්නේ කුණුනේ ඔක්කොම ටික එතකොට ගහගෙන යනවා නිර්වාණ එයා විශ්වයක් බවට පත් වෙනවා කියන්නේ මම කියන බැම්මන්නේ ඔය බැඳලා තියෙන පින්නතුනි මම 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 සංසාරෙත් මම නිවන් දකින්නෙත් මම මේ මම බුදුහාමුදුරු දන්නේම නැති වචනේ ඔය මම බුදුහාමුදුරු දන්නේ නැතුව අනිත් අයගෙන් ප්‍රශ්නයක් කරලා අහලා තියෙන ওই වචනේ තමයි දැන් බලන්න හැමදේම දන්නවා බුදුරජාණන් වහන්සේ හැබැයි මිනිස්සු මම මම කියලා කාට කතා කරන්නේ කාටද කියලා මිනිස්සුන්ගෙන් අහනවා තේරුණා නේද දැන් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා ඇවිල්ලා මොකද කියන්නේ ස්වාමීන් වහන්සේ මම තමයි අර දේ කරලා තියෙන්නේ මම තමයි මට තමයි මේ දේවල් තියෙන්නේ දැසිදස්සෝ ඉන්නේ මට තමයි මේ 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 දේවල් ඔක්කොම තියෙන්නේ කියලා මෙහෙම කතා කරද්දි කතා කරද්දි කතා කරද්දි බුදුරජාණන් වහන්සේ මට මම 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 කියලා කියන්නේ කාටද? දැන් ඔබෙන් අහන්න ඔබේ හිතෙන් අහන්න ওই ප්‍රශ්නේ. මම ඔබෙන් නෙමෙයි අහන්නේ ඔබේ හිතෙන් ওই ප්‍රශ්නේ අහන්න. ඔබ මම 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 කියලා හිතන්නේ මොකේද? කුමන්ද කියලා අහන්න. මේ මස් කූඩුවටද? කෙස්ටිගරද? ඇතුළෙත් පාර්ට්ස් වල නම් කියලා අහන්න ඒවටද ඉතින් මෝඩ උත්තරයක් දෙයි ඔක්කොටම කියයි. ඉතින් ඔක්කොටම කිව්වම් මොකෝ එකට කිව්වම් මොකෝ. ඒ ඔක්කොටම ඒ ඔක්කොටම තමයි මම කියලා කියන්නේ කිව්වා. ඒක හරි උත්තරයක්ද? ඒක හරි උත්තරයක් නෙමෙයි ඒක වැරදි උත්තරයක්. වැරදි. මේ ජලයෙන් හැදිච්ච මේ ශරීරයේ මස් ගොඩකට මම කියන්න පුළුවන්ද? ආහාර පාන වලින් හැදිච්ච මස් ගොඩකට මම කියන්න පුළුවන්ද? මේ කිලෝ එකෙන් දෙකෙන් මෙලොවට බිහි වෙච්ච ඒ තුලත් මෞකසේ පෝෂණය වුණේ මේ බාහිර ලෝකේ තියෙනා වූ ආහාර පාන වල ශක්තියින් වලින්. ජලය හා ඖෂධ වලින්. ඒකට මම කියන්න පුළුවන්ද? එහෙනම් මේ ලෝකේ තියෙන හිස්ම හිස් වචනේ මොකද්ද? මම මගේ ඒ වුණාට අපේ මනසේ ජවය ඇති කරන ප්‍රබලතම වාක්‍ය මොකද්ද? මම ලෝකේ දුරකතන වලින් සමීක්ෂණයක් කරලා තියෙන ලෝකේ වැඩියෙන්ම භාවිතා කරන වචනය දවසක් පුළුවන් නම් කොලේගුයි පෑනගුයි තියලා හැම තිස්සෙම දවස පුරාම කතා කරද්දි මම හෝ මගේ කියන වචනේ කියවෙන සැනින්ම ඉලක්කමක් දාන්නකො. කොලේත් යාය නැතර නම්බර් මෙහෙම ඔබන මේව තියෙනවා ඔර්ලෝසුත් තියෙනවා. මම හෝ මගේ කියන වචනේ කියවුණොත් ඉලක්කමක් දාන්න දවසට කොච්චර කතා කරලා තියෙනවද කියලා ඔය වචනේ. මනුස්සේ කරිම ආස වචනයක් හරියට එනර්ජි ලැබෙන වචනයක් ශක්තිය ලැබෙන වචනයක් හැටියට මමත්වය මනුස්සය හරි තරඟකාරී එකිනෙකාට එක ටිකාට එකිනෙකාට මෙහෙම උඩින් ඉන්න වගේ බලනවා මමත්වයෙන් තමයි අරයා පරයා යන්නේ මෙයා මමත්වයෙන් ආර්ය ශ්‍රාවකව දෙන්නෙක් විතරයි හමු වුණාම මමත්වයෙන් තොරව සම්මුතියක සාකච්ඡාවක ඉන්නේ. හරිම මිහිරි පින්නතුනේ. සත්‍ය අවබෝධ කරගත්ත දෙන්නෙක් එකතු වුණු වෙලාවක විතරයි මමත්වයෙන් තොරව සංවාදයක් තියෙන්නේ. අනිත් හැම තැනම තියෙන අර ජරා මමත්වයෙන් අරු ලොකු වෙනවා. කවුරු හරි කියන්නේ ලොකු වෙනවා. ඉතින් ඌගේ ලොකුකම ඌට පරාද කරන්න අනිත් එක්කෙනත් ඊට වඩා ලොකු වෙන්න ඕන. ඈ එයාට එකක් දෙකක් තියෙනවනම් මෙයාට දෙකක් තුනක් තියෙන්න ඕන අරක පරද්ද කරන්න. මගේ ළඟ එහෙම දායක මහත්තයෙක් හිටියා. මිනිහාට කාට හරි එකක් තිබුණා නම් ඒ වගේ දෙකක් මිනිහට තිබිලා තියෙනවා. මට ඉතර තිබ්බනේ බෙන්ස් එකක්. අපේ පොඩි කාලේ අපේ බාප්පලා ගෙදර මම තමයි සම්පූර්ණ එක නඩත්තු කරේ. බෙන්ස් දෙකක් තිබ්බා. මිනිහ දෙකක් තිබ්බා. ඊට පස්සේ මේ මං අහුඩියකුත් පාවිච්චි කරා. අහුඩි අපේ ගෙදර පැත්තකට දාලා තියෙන්නේ දෙකක් තියෙනවා. මේ නෑ ඒ වගේ හැබැයි ඒකෙන් තමයි යා පෞරුෂය හදාගන්නේ. මාර දක්ෂතාවය. පවුනේ මමත්වයෙන් යුතු මනුස්සයෝ හරිම පව්. ඒකනේ කියන්නේ පුතජ්ජන පුහු ජනයා. පුතජ්ජනක පුහු ජනයා. සමහර අය කියනවා අපි පුතජ්ජනනේ හාමුදුරුවනේ කියනවා. ඒ කියන්නේ මොකක්ද තියෙන්නේ? තමම්ම කියනවා තමන් පුස් කියලා. හිස් මනුස්සයෙක් කියලා. තමන් හිස් මනුස්සයෙක් කියන එකයි. ඒ නිසා පුතජ්ජනයා කියලා කියන්න ලැජ්ජ වෙන්න ඕන. මම බුද්ධ ශ්‍රාවකෙක්. බුද්ධ ශ්‍රාවකයෝ කාටවත් වෛර කරන්නේ, ක්‍රෝධ කරන්නේ, අනුගේ කුණු හොයන්නේ, කාට නින්දා කරන්නේ, අපහාස කරන්නේ, ගරහන්නේ. තමන් හැදෙන, තමන් ආදර්ශය ඇති කරගන්න. තමන් හැදෙනවා. ඒක තමයි ආර්ය ශ්‍රාවකගේ ස්වභාවය. අනාර්ය අයගේ ස්වභාවය හාමුදුරන්ගේ ගුණ හොයනවා, මේනින් වහන්සේලාගේ ගුණ හොයනවා, අල්ලපු පන්සලේ කෙනාගේ ගුණ හොයනවා, අර දායකයාගේ ගුණ හොයනවා, මෙයාගේ ගුණ හොයනවා, අරයාගේ ගුණ කුණු 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 කුණු. ඒක තමයි අනාර්ය මාර්ගය. අනුන්ගේ ගුණ සෙවීම. ඒ කියන්නේ නගර සභාවේ ගියාත්ම වැඩ කරපු කෙනෙක්. ඒ ගුණ තියනවද කියලා කෑ ගහගෙන යන්නේ අනුගේ කුණ එකතු කරගෙන යන කුණ තියනවාද කියන එක. තව එක්කෙනෙක් වෙනවා පරණ බඩු ඒවා එකතු කරගෙන යනවා. එකතු කරන්න එපා ඔය මනසට ඒවා. බුදුහාමුදුරු දේශනා කරන පින්ඩ පාත ගියාම මහණෙනේ ඒ කාරණා ඒ දේවල් ඒ තැන්වලම තියලා එන්න. ඒ ප්‍රශ්න ඒ දේවල් තියලා එනවා. ඒ මමත්වය රැඳෙන්න තමයි ඕව ගන්නෙ. කාගවත් කුණු හොයන්න. කුණු හොයන්න එපා කියන්නේ සැනසෙල්ල ජීවත් වෙන්න ඌමනන කුණු හොයන්න එපා. එච්චරයි. ලංකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් පස්සේ මේ මානසික උපදේශන උපදේශකවරියක් බවට පත් වුණා. දැන් එතුමී කියන්නේ මොකද්ද? එයා මේ ප්‍රවෘත්ති නිවේදිකාවක්. එතුමී දැන් උපදේශනයේ මොකද්ද දෙන්නේ? ප්‍රවෘත්ති බලන්න එපා. අද හරිම ඉන්නේ තවත් ප්‍රවෘත්ති නිවේදකයේ තමයි මෙයාව මේ සම්මුඛ පරිශ්‍රමයේ සාකච්ඡාවට ගන්නේ. හරිගෙන ඔබට සතුටින් ජීවත් වෙන්නට අවශ්‍ය නම් ප්‍රවෘත්ති බලන්න එපා. කවුද මේ කියන්නේ ප්‍රවෘත්ති නිවේදිකාව? දේශපාලනය ගැන කතා කරන්න එපා. අයිම්ම කළ දාන්න වැඩන්න. නිකා මේ තමන්ගේ ළඟ ඉන්න ගෙන තතුර බවට පත්වෙනවා. මතවාද දුෂ්ට ඕ කරන්න මේ කරන්න එපා. සමාධිය ගැන, මාර්ගඵලය ගැන, ඥානය ගැන, තමන්ගේ ප්‍රඥාවේ දියුණුව පිළිබඳව, තමන්ගේ හිතේ සැහැල්ලුව පිළිබඳව, සහනය පිළිබඳව කතා කරමු. එකඟයිනේ? තමන්ගේ සහනය ගැන කතා කරමු. දැන් ඉතින් පින්නතුන්ලා මෙතෙන්ට ආපු වෙලාවේ ඉඳලා ඒ පින්නතුන්ලාගේ තියෙන ඒ හිතේ තියෙන බර සැහැල්ලු වෙන විදියට ස්වාමීන් වහන්සේ දැන් අනුශාසනා කරගෙන කරගෙන ගියා. ඔබටත් ඒ තැන්වලට පහරවල් වැදිනකොට ඇත්ත නේනම් මේ හොඳ නැහැනේ කියලා අර හිත ටිකක් ඕවා අතහැරලා දැම්මා. හැබැයි තමන්ම ඉගෙන ගන්න නැත්තම් තමන්ම සුද්ධ කරගන්න ක්‍රමයක් හැමදාම මේ වගේ පන්සලට ඇවිල්ලා තමන්ට හිත සුද්ධ කරගන්න වෙයි. තමන්ම ඉගෙන ගත්තේ නැති වුණොත් තමන්ගේ හිත සුද්ධ කරගන්න ක්‍රමේ තමන්ට සිද්ධ වෙනවා හැමදාම පන්සලට ඇවිල්ලා සුද්ධ කරගන්න. තමන් ඉගෙන ගන්න ඕන තමන්ගේ හිත තමන්ම සුද්ධ කරගන්න ක්‍රමයක්. අපිට කවුරුත් එළවල ඇවිල්ලා පින්නතුනේ දහම දුන්නේ නැහැ. අපි යක්කු වගේ ගිහිල්ලා ධර්මය හොයාගත්ත මිසක් අපිට කවුරුත් එළවල ළඟට ඇවිල්ලා එහෙම දුන්නේ නැහැ. බුදු කෙනෙක් වුණත් ධර්මය හොයන න්‍යායෙන් ඉන්න කෙනෙකුට තමයි ළඟට වැඩම කළා මේ උපදේශය දෙන්නේ. ඔබ යන්න ඕන, අපිට ඔබව යවන්න බෑ. ඔබ දිරියෙන් ඉස්සරහට යන්න ඕන. ඔබේ මනස පරිපූර්ණ කරගන්න තුරු ඔබ යන්න ඕන. ඔබ පරිපූර්ණ නම් ඔබේ හිතේ ලෝභ, ద్వේෂ්, මෝහ, මද, මාන, ඉරිෂ්‍යා, තැවුම්, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, අතීත බය, අනාගත බය, වර්තමාන බය, අපා බය ඕනෙතු වෙලා තියෙන්න ඕන. එනම් ඔබ පරිපූර්ණයි. මනස තුල පිට නෙමෙයි හොඳේ. ඔය දේවල් ඔක්කොම පිටින් හදාගන්න පුළුවන්. ඔයෙනි චණ්ඩිත් ඉන්නේ. ඕ මැරෙන්න බයත් නැහැ, ලෙඩ වෙන්න බයත් නැහැ, මොකටවත් බය නැහැ. ඒ බය නැතිකම කියන්නේ එකක්. ඒ මානසික බය නැතිකම නෙමෙයි, මානසින් පුදුම බියකින් තමයි. එතකොට මං ඇහුවා දැන් මම බන්ධනාගාරේ බණට ගියපු වෙලාවයි. බයද කියලා මිනිස්සු කියනවා බය නැහැ. හිර කුඩු ඇතුළේ ඉඳන් කියන්නේත් බය නැහැ කියලා. මං අහනවා එහෙනම් ඇයි උඹලා පිහියවල් ළඟ තියාගෙන හිටියේ? අයිනන්ස කියනවා පිහියවල් අපි ළඟ තියන් හිටියේ නෑ. මං අහුවා පිස්තෝලයි ළඟ තියන්. අන්න හරි පිස්තෝල. මිනේ කිව්වම් පිහියවල් කිව්වම ගණන් ගන්නෙත් නෑ. පිස්තෝලෙ තියන් හිටියේ මොකටද? අන්න හරි. ඔව් එතකොට මේ තියන් හිටියේ බයටනේ. ඒකට තමයි බය කියන්නේ. ඒකෙන් අදහස් වෙන පින්නතුනේ මේ අර අමු සම්මුතියක බය නැතුව ඉඳීම කියන එක නෙමෙයි. අපි ලංකාවේදී නම් මම වුණත් බෑග් එක ළඟින් තිබ්බොත් එහෙම අත පොඩ්ඩක් මෙහෙම පටලෝගන තමයි ඉන්නේ. ටිකකින් අහක බලනකොට බෑග් එක නැති වෙන්න පුළුවන්. හැබැයි වෙන රටකට ගියාම, හොඳ මිනිස්සු ඉන්න රටවල් වලට ගියාම බෑග් එක තියලා කොහේ හරි ගමනක් ගිහිල්ලා වොෂ්රූම් එකට හරි ගිහිල්ලා එන්න පුළුවන්. මේ පබ්ලිෂ් තැනක තියලා යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක එතන එහෙම තියෙනවා. අපි බුරුම රටට ගියා, අපි හරි බය සෙරප්පු නැති වෙයි කියලා. ඇයි ඉතින් පකිස්තානයේ, ඉන්දියාවේ එහෙම ගිහිල්ලා අපිට පුරුද්දනේ තියෙන්නේ. මේ එනකොට හැරිලා බලනකොට සෙරප්පු දෙක නැහැ. ඉන්දියාවේ තියෙන අත්දැකීම. හැබැයි මේ අපේ ස්වාමීන් වහන්සේ කිව්වා සෙරප්පු දෙක තියලා යන්න කිව්වා බය නැතුව. එනකොට නැති වෙලාද? නැහැ කිව්වා. මේ වරකම් කරන්නේ නැහැ කිව්වා. ඒක මහ පුදුම දෙයක්. ඇත්තෙන්ම අර කියලා තියෙන බලන්නත් එක්ක මේ හොඳ වටින සෙරපු කවුරුත් තියලා ගියා. ගොඩ ගිහිල්ලා පැය දෙක තුන වන්දනා කරලා ආයෙ ඇවිල්ලා සෙරප දෙක බලනකොට ඒ විදියටම සෙරප දෙක තියෙනවා. කවුරුත් දායන්නේ, කවුරුත් ගෙනියන්නේ. ඉතින් බලන්න ඒ හැදියාව ලංකාවේවත් තියෙනවද ඔය ප්‍රශ්නේ? ආපු ඉබ්බෙත් දාලා යන්න ඕනේ එනකන්. ඈ නැත්තම් ලොකර් එකකට දාලා යන්න ඕනේ, නැත්තම් අතුරුදහන්. කොහොමද බෞද්ධයන්ගේ හැටි? කොහොමද බෞද්ධ චින්තනය? නෑ පින්නතුනේ, බෞද්ධ චින්තනයක් නෑ. අපි පන්සල් වල ඉදදී වෙනම සංග්‍රාමයක් දානවා. ඒ දවස්වල මිනිස්සුන්ගේ සෙරපු පරිස්සම් කරලා දෙන්න. පව්. පන්සලේ ඉන්න කොල්ල ටික සෙරපු වරගම් කරන්නේ. ඊට පස්සේ හොරුවල්ල ඇල්ලීම සඳහා අපි සෙරප්පු ගිහිල්ලා අපි ගලවල දාලා ඈතින් බලාගෙන ඉන්නවා. මේ එනවා ටොක් ගාලා තමන්ගේ දෙක වගේ දාගෙන යනවා. කොළු ගැට වෙවිලා. ඒ කියන්නේ ආධ්‍යාත්මික ගැළපීමක් ඇති කරගෙන ජීවත් වෙන්න මිනිස්සු පුරුදු වෙලා නැහැ. කලාතුරකින් මිනිස්සෙකුට වැරදීමකින් වෙන්නත් පුළුවන් ඔය සිද්ධිය. මොකද එක වගේ සෙරප්පු දෙකක්. එතකොට ඒක චේතනාව අනුව දිහා බලන්න ඕන. සැබෑ ලෙස මාරු වීමක් වෙන්නත් පුළුවන් කලාතුරකින්. නමුත් සිතාමතා ගොඩක් දෙනෙක් කරනවා නම්. එහෙනම් මොකද්ද මේ බෞද්ධකම, බෞද්ධ සංස්කෘතිය කියලා අපි හදාගෙන තියෙන්නේ? අපි කරන්නේ මොකද්ද? අපි කුමක්ද කරලා තියෙන්නේ? උද්දච්චකමක් හදාගෙන, උද්දච්චකමින් ලොක්ක වෙලා, තනතුරෙන් ලොක්ක වෙලා, පට්ටම් වලින් ලොක්ක වෙලා, ගුණධර්ම වලින් නැහැ. ගුණධර්ම වලින් ලොක්ක වෙච්ච හාමුදුරුවරු ඉන්නවා. අන්න දලයි ලාමා හාමුදුරුවනි, සාමෙන් වහන්සේලා. පට්ටම් වලින් නෙමෙයි, ගුණධර්ම වලින් ලොක්ක වෙච්ච අය. ලංකාවෙත් හිටියා, ලංකාවෙත් ඉන්නවා. ගුණධර්ම වලින් ලොක්ක වෙච්ච අය. අපිට එහෙම හොයාගන්න පුළුවන් පින්නතුනේ. දැන් අපිට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි මේ මිනිස්සු ඔක්කෝම මේ දේවල් වලින් නම් ලොක්ක වෙන්නේ. ලොකු වෙන්නට තියෙන මාවත මේකයි කියලා කාගෙත් මතයක් යනවා. මොකද ගුණධර්ම වලට ගරු කරන්නේ ගුණධර්ම තියෙන අය පමණක් වෙන බැවින්. ගුණ සුවඳ අඳුරන්නේ ගුණ සුවඳ ඔස්සේ යන මිනිස්සු විතරයි. අනිත් ඔක්කොම ගරු කරන්නේ ධනයට, බලයට, පාවිච්චි කරන වාහනයට, පළඳින ඔරලෝසුවට, කරන රස්සාවට. ඒකෙන් නෙමේද අපි ඉදිමිලා ඉන්නෙත්? ඒකෙන් නේද අපි ලොකුකම පෙන්වන්නෙත්? ඒකෙන් නේද අපේ පෞරුෂය මේන්ටේන් කරන්නේ? ඒකෙන් නේද? පුහු සමාජය, පුහු දේවල්. මං හිතන්නේ එවැනි පුහු ගෞරව දේවල් අපි හඹාන යුතුයි. වැඩක් නෑ පින්නතුනේ. ඒවට ගරු කරන මිනිස්සු වැඩක් නෑ. ඒව නිසා ඒ ගරු කරන මිනිස්සු තමාට ගරු කළා කියලා හිතන්න එපා. ඒ ගරු කළේ තනතුරට. ඒ ගරු කරේ ධනේ තිනකම්. ඒ ගරු කරේ දෙනකම්. එනිසා මාගේ මිනිස්සුන් පිළිබඳව අධ්‍යයනය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න තුනේ. තේරුණාද? මිනිසුන් පිළිබඳව අධ්‍යයනය සම්පූර්ණයෙන් වෙනස්. දැන් මේ වචන ටික අහලා ඔබ පීඩණයට පත් වුණාද, බයට පත් වුණාද, එහෙම නැත්නම් සැහැල්ලුවට, සහනයකට පත් වෙනවද? මේ ධර්ම කරුණු ටික සියල්ලම ඇහුවහම මේ ධර්මයේ ඇතුලේ කියවුණු රටාව, ගුණාත්මක ස්වභාවය, මේ අන්තයක් නැති ධර්මය, දෘෂ්ටියක් නැති ධර්මය, සංකල්පයක් නැති ධර්මය, මේ සංකල්ප ගත කළාද, සංකල්ප දුරු කළාද මේ දේශනාව? සංකල්ප දුරු කළා නම් මේක හොඳ දේශනාවක්. මං සංකල්ප ගත කළා නම් ධර්මදේශනාව බුදුහාමුදුරගේ දේශනයක් කළා නෑ, දෘෂ්ටිගත දේශනයක් කළා තියෙන්නේ. මං ඔබෝ යම්කිසි දෘෂ්ටියකට ඇද දැම්මනම් මම බුදුහාමුදුරගේ දේශනයක් එනම් කළා නෑ, කළා තියෙන්නේ වෙන දෘෂ්ටිගත දේශනාවක්. අහගෙන ඉන්න දේශපාලන කතාවක් දෘෂ්ටිගත කරනවා. වෛරය පුරවනවා. ලංකාවේ කිසිම කෙනෙක් රජ වෙන්නේ තමන් හොඳයි කියලා නෙමෙයි, අරු නරකයි කියලා. හොඳට බලන්න. තමන් හොඳයි කියලා හෝ හොඳ ප්‍රතිපත්ති පෙන්නලා නෙමෙයි, අරු නරකයි කියලාම තමයි තමන් රජ වෙන්නේ. ඉතින් මේ මිනිස්සුන් ගිහිල්ලා කියන ඉතින් අපි කිව්වේ නෑනේ අපි හොඳයි කියලා. අපි කිව්වේ අරු නරකයි කියලා විතරයි. ඉතින් ඔයගොල්ලෝ අපිට සාදි දුන්නා. අපි හොඳයි කිව්වේ නෑනේ. ඉතින් අපි මෙහෙම තමයි කරන්නේ. මුකුත් කියන්න බෑ. තර්කානුකූලව ඒගොල්ලෝ නෙවෙරදී. එතකොට ආගමික වෙනත් ආගම්වල දේවල් අහගෙන ඉද්දි ඔබ දෘෂ්ටිගත කරනවා. දෙවියෙක් වටා පුජ්‍යලයෙක් වටා පිළිගත්තත් නොගත්තත් විද්‍යාත්මක වුණත් අවිද්‍යාත්මක වුණත් පිළිගැනීම වටා දෘෂ්ටිගත කරනවා. මතවාදවල පටලවන සංකල්පවල පටලවන එකට කියනවා දික්ටිගත භාවය. දෘෂ්ටි වලින් මනුස්සයා බර වෙනවා. දෘෂ්ටි හරියට බරයි පින්නතුනේ. එක එක දෘෂ්ටි එක එක විදියට බරයි. අපේ ඉස්කෝලේ කොළු ගැටයක් හිටියා. ඌට අප්ප මතක් කරලා බැන්නට තරහ යන්නේ නැහැ. තාත්තා මතක් කරලා බැන්නට තරහ යන්නේ නැහැ. දවස මිනිහට තාත්තා මතක් කරලා බැන්න. මං කිව්වා ඇයි ඉතින් උඹට තාත්තා මතක් කරලා බැන්නනේ, උඹට තරහ කියන්නේ නෑ. මං තාත්තත් එක්ක තරහයිනේ. උඹ තාත්තත් එක්ක තරහයි. ඒ නිසා දැන් මිනිහට තාත්තා මතක් කරලා බැන්න තරහ යන්න. අම්මා මතක් කරලා බැන්නොත් අනේ කේන්ද යනවා. මොකද අම්මට බොහොම ආදරේ. අම්මා මතක් කරලා බැන්නොත් කේන්ද යනවා. තාත්තා මතක් කරලා බැන්නට කේන්ද යන්නේ නෑ. දැකනේ හදාගන්න විදිය. සමහර අයට එහෙමයි. අම්මත් එක්ක තරහ නම් අම්මා මතක් කරලා බැන්නට තරහ යනවා, තාත්තා මතක් කරලා බැන්නොත් තරහ යනවා. ඒ ඔක්කොටම යටින් තමයි පින්නතුනේ තමන්ගේ හිත තියෙන්නේ. හිත අල්ලගන්න. මට ගොඩාක් අය අහුවෙන්නේ පින්නතුනේ මේ හිත අල්ලගෙන හිත හදන අය අඩුයි. නිකන් තමන් හැදෙන්න හදනවා. තමන් භාවනා කරන්න හදනවා, තමන් නිවන් දකින්න හදනවා, තමන් බුදු වෙන්න හදනවා. ඒකනේ කාටවත් හොයන්න බැරි. දැන් මගේ පිටින් බැලුවාම අර තමා කියන එක්කෙනා මම වැඩි ඒක ගියා ගැන මේ හිතන්නේ. එයා ඔය නිදහසේ ඉන්න දේවල් තියෙනවා. මම හැදුවේ පින්නතුනේ හිත. ඒක කාටවත් පේන්නේ නැහැ. ඒ හිත ගැනයි කතා කරන්නේ. හිත ගැන කතා කරලා පැහැදිලි කරලා දුන්නට පස්සේ ඒක මගේ හිතේ තියෙනවද කියලා නෙමෙයි බලන්නේ. ඒක මගේ ගතේ තියෙනවද කියලා බලනවා මිනිස්සු. ඊට පස්සේ බල්ලා කියනවා නෑ නේ. ඒ මේක නෑ නේ මෙයාගේ. ඔය කියන තරම් එහෙම නිවිලා නෑ නේ. මිනිස්සුන්ට පේන්නේ පින්නතුනේ මේ ඇහැට පේන ටික මුලින්ම. ඇහැට පේන ටික තමයි මිනිස්සුන්ට පේන්නේ. එතනින් තමයි මිනිස්සු අපි සිල්වත්ද සංවරද ඔක්කොම අනින්නේ. පව්. තදින් සමාධි භාවනාවල් කරන දවස්වල පින්නතුනේ අපේ ඇතුළාන්ති මනස නෙමෙයි, ඒක බාහිර මනස, අපේ මොලේ සහ ඒ දේවල් ටික ඔක්කොම කන්සන්ට්‍රේෂන් එකක් වෙලා මේ හරිම මේ කාම් වෙනවා. උනාම කතා බහ හැසිරීම හරි බොහොම හෙමින්, කල්පනාව එහෙම බොහොම හෙමින්. ඒක මිනිස්සු දැක්කේ කොහමද? සංවර භාවයක් හැටියට. ප්‍රශ්නයක් ඇහුවත් ටික වෙලාවක් යන උත්තරයක් දෙන්න. ඇයි අර සමාධිය නිසා එන්නේ හෙමින් කුඩුකාරයට වගේ. ඒක බාහිර මනස තුල ඇතිවෙච්ච දෙයක්. මොළේ තුල ඇතිවෙච්ච දෙයක් ඒක. ඒක වැඩක් නෑ පින්නතුනේ. ඔබේ මනස ඔබේ ගැඹුරු සිත අවසාන චිත්තය පිරිසුදු කරන්න ඕන. චුතිහිත පිරිසුදු කරන්න ඕන. චුතිසිත නිරුද්ධ කරන්න ඕන. චුතිහිත මෙතනින් නිරුද්ධ කරලා තිබ්බොත් ඔබේ භව ගමන ඔබට නැති කරගන්න අවසන් කරගන්න පුළුවන්. මම ඔය බව ගමනක් එහෙමයි දන්නෙත් නැහැ. ඒකත් එක්කත් මට තිබුණත් එකයි නැතත් එකයි, ඒකේ මට කිසි ප්‍රශ්නයක්වත් නැහැ. මට තිබුණු එක දේ තමයි හිතේ දුක නැති කරන්න ඕන. දුකට හේතු නැති කරන්න ඕන. දුක නැති කරන්න දුකට හේතු තියාගන්න එපා. දුකට හේතු තමයි දෘෂ්ටි තියෙනවා නම් දුක් විඳින්න වෙනවා. කොච්චර දෘෂ්ටි තියෙනවද? මිලියනයක් දෙකක් තුනක්. ඒව පින්නතුනේ ලංකාවේ ණය වගේ ගණන් කරන්න බෑ. ට්‍රිලියන ගණන් තියෙන ලංකාවේ ණය වගේ. සිද්ධාර්ථ උප්පත්තියේ ඉඳලා දවසට රුපියල් 1000 ගාණ ඉතුරු කළා. දවසට රුපියල් 1000 ගාණ මිනිස්සේ ඉතුරු කරත් ගෙවා ගන්න බෑ. ඒ තරම් ණයවා. දැන් බලන්න පින්නතුනේ, දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි නැති වුණාට පස්සේ ඔබේ මනස මොනතරම් සිල්වත්ද කියලා බලන්න. මම විශ්වාස කරනවා ඔබ මේ දැන් උදෑසන ධර්මශාලාවට ඇතුල් වෙද්දී තිබුණු සීලයට වඩා ධර්මදේශනාව ශ්‍රවණය කරලා අවසන් වෙනකොට ඔබ සිල්වත්. දුක් විඳින්න හේතු ගොඩක්, දුක් ගොඩක් පුරවගෙන එනවා. ඇවිල්ලා මේ ධර්මයෙන් ශ්‍රවණය කිරීමෙන් මේක සෝදගෙන යනවා. වචන එච්චර ලොකු දේවල් නැති වුණාට සරල වචන වලින් ලොකු ශක්තියක් තියලා දෙන්න පුළුවන්. කෝප්පේ සමහර වෙලාවට ප්ලාස්ටික් වෙන්න පුළුවන්. ඒ වුණාට අපිට පුළුවන් ප්ලාස්ටික් කෝප්පේ බොහෝම ගුණාත්මක බීමක් හදලා පිළිගන්න. හැබැයි සමහරලාට සමහර වීදුරු තියෙනවා ලක්ෂයක් දෙකක් තුනක් වටින දේවල්, 10ක් 15ක් වටින වීදුරුත් තියෙනවා. ඒ වගේ ඒ වුණාට වීදුරුවේ දාන්න වීදුරුව නෙමෙයි වැදගත්, මිනිස්සෙගේ පානේදී මේ වීදුරුවට දාන්නේ මොනවද කියලා. මද්‍රව්‍යයක් දාලා දුන්නාම ඒක විස වෙන්න පුළුවන් ශරීරයට. ඒ නිසා අපි පාවිච්චි කරන වචනය අති සුලභ වචන වුවත් ඒවයි ගැප් කරන්නා වූ සාරය ඉතාම වටිනා දේවල්. ඒ දේ තමයි පානය කරන්නේ, ඒ දේ තමයි පෝෂණය කරන්නේ. සමහර දැන්වල ගැප් කරන දේ එච්චර වැදගත් නැහැ. අර වීදුරුව නම් මිලියන ගණන් වටිනවා. වීදුරුව තියාරි හොඳයි නෙවෙයි මිලියන ගානකට. සමහර හෝටල් වලට ගියාම අපි ගෙවන්නේ ඇත්තටම ඒක පානේ අර කඩේ තිබුණු ටී එකම තමයි, කඩේ තිබුණු කිරිතේ එකම තමයි. හැබැයි වීදුරුව ක්වලිටි නිසා ඒ තේ එක 1500ක් 2000ක් වෙනවා. එහෙම නේද? අය ලොකු හෝටල් වල දිගන්නේ වීදුරුව වීදුරුවට ගෙවන්න වෙන්නේ. ඒ නිසා මේ සරල වචනවල අර්ථවත් දේ ගැප් කරනවා. ප්ලාස්ටික් කෝප්පේ වුණත් කමන්නේ, ගුණාත්මක බීමක් බොන්න ඕන. ගුණාත්මක දෙයක් ගන්න ඕන. පැහැදිලිනේ? ගැටලු තියෙනවද, ප්‍රශ්න තියෙනවද අලුත් අවුරුද්දේ? අපිට ඉතින් අලුත් වෙනවනේ අවුරුදු හැම අවස්ථාවකම. නත්තලටත් අලුත් වෙනවා, වෙසක් පොහෙටත් අලුත් වෙනවා, අවුරුද්දට අලුත් අවුරුදු වෙනවා. අපිට උත්සව වැඩි, මිනිස්සුන්ට උත්සව සම්භාෂණ වැඩි. ඒකයි මිනිස්සුන්ට වැඩ කරගන්න වෙලාවක් නැත්තේ. පරිසර දූෂණ රචින පිපිරිලි වැඩි. අනේ ඇත්තට මිනිස්සු අලුත් අවුරුද්දක් ලබද්දී පුපුරවාගෙන ලබන්න එපා ජීවිතේ. අලුතෙන් දෙයක් ලබනකොට ඒක පිපිරීමක් තුලින් ලබන්න එපා. ඒක හොඳ අර්ථවත් දේවල් එක්කේ මල් පහන් පූජා කිරීම හොඳ අදිෂ්ඨානයක් නැති කර ගැනීම හිතර ශක්තියක් ඇති කර ගැනීමෙන් කටයුතු කරන්න. ඒ පුපුරවාගත්ත දේවල් වලින් ජීවිතය ආරම්භ කරන්න එපා. මොකටද රජින පුපුරවන්නේ? කාට හෙන්නද? සතු බයි කරන්නේ? අපිට අවුරුදු ආවා. අපිට පළවෙනිද ලැබුවා. උඹලා දැනගනින්නලා. මේ මෝඩ සමාජයක් නෙදීන්නේ. ඒ රජින්න ටිකෙන් තමන්ගේ දරුවෙකුට ලස්සන ආස කරන දෙයක් මොනික කරගෙනලා දෙන්න. පොඩි දරුවෝ ඉන්නවා නะ. ඈ ලොකු කෙනෙකුට නම් කාට හරි ඇඳුමක් මේ සරුපු දෙයක් ගෙනල්ලා දෙන්න. ඈ තමන්ගේ ගෙදරට මල් පූච්චියක් හරි ගේන්න. ප්‍රායෝගික ඇත්ත උමනාවකට නම් ගේන රජින්න කරල් ටික පන්දලෙත් තිනෝ. මේ වඳුරු ආවම එළවන්න. ඒ කාලේ කවුරු හරි ගෙනල්ලා දීප එක වඳුරු ආවම එළවන්න තමයි ඔබ තියන්නේ ඉන්නේ. උම් මේක කඩනෝනේ බිඳිනෝනේ ඇවිල්ලි කරලා. ඉතින් ඒ වගේ මතක තියාගන්න ප්‍රායෝගික ජීවිතයකට ඔබ ඇතුල් වෙන්න අවදීන් කටයුතු කරන්න සත්භාවයෙන් කටයුතු කරන්න ඔබේ හිත මට හරියම වැදගත් වෙන්නේ මිනිස්සෙගේ හිත. මං හරීම ආස හිත පිරිසුදු මිනිස්සු දකින්න. හිත පිරිසුදු මිනිස්සෙක් සැනසෙල්ල ජීවත් වෙනවා ඇති, සහනෙන් ජීවත් වෙනවා ඇති, දෙවිල්ලක් නැතුව ඇති, පිච්චිල්ලක් නැතුව ඇති. ඒ නිසා ඔබේ හිතේ සහනය හැම විටම මුල් කරගන්න උත්සාහ කරන්න. ඒක ඔබගේ දෙලව යහපත පිණිස පවති. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ ආගමක් නෙමේ විද්‍යාවක්. ඔබේ හිත බර වුණොත් අපායට, සැහැල්ලු වුණු සුගතියට. හිත සැහැල්ලු කරගන්න බලන්න. ටිකෙන් ටික සැහැල්ලු කරන්න. එකපාරට සැහැල්ලු නොවෙන්නත් පුළුවන්. ටිකෙන් ටික දවසින් දවස සැහැල්ලු කරන්න. සැහැල්ලු වෙන්න හොඳම දේ තමයි දාන, සීල, භාවනා. පරිත්‍යාගය තුළින් හිත සැහැල්ලු වෙනවා. කර්මය දුරු කරගන්න පුළුවන්. ඒ වගේ සද්ධර්ම ශ්‍රවණය, කාලේන ධම්ම සවණං හිත සැහැල්ලු වෙනවා. ඒ වගේම කාලේන ධම්ම සාකච්ඡා හිත සැහැල්ලු වෙනවා. හොඳ දේ හිතන්න, හොඳ දේ කතා කරන්න, තමන්ගේ වචනයෙන් ලෝකෙට යහපතක් සිද්ධ කරන්න. වචනයක් පිට කරනකොට මේ වචනයෙන් කාට හරි කොයි බහරි තැනක විපතක් සිද්ධ වෙනවද කියලා බලන්න. තේරුණා නේද? ඒ ඔක්කොම සැලකිලිමත් වෙන්න ඕන. එහෙමනම් හැමදෙනාටම ලැබුවා වුණ අවසර ධර්ම ප්‍රදීපයේ දැල්වා ගන්න. හැමදෙනාටම ආශ කරන ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා බල සැලසේවා, සැලසේවා, ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන සම්බුදු සරණයි. අද දවසේහි නවසරේ දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ සුදේශී ඉද්දවල පින්වත් මහතා සහ යසෝදරා කුමාරි මහත්මිය විසින්. ඒ දෙපළ විසින් අරමුණු බවට පත් කරනු ලබන්නේ 2023 නවවසර සද්ධර්ම ශ්‍රවණය කරන සෑම සිළු දෙනාටම යහපත් වසරක් වේවා. හැම දෙනාගේම ධර්ම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම අප කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේට ලැබුවා වූ 2023 නවවසර තුළ බලාපොරොත්තු වන්නා වූ සියලු යහපත් වැඩ කටයුතු සාර්ථක කරගන්න, සාසනික වැඩ කටයුතු සාර්ථක කරගන්න, සියලු සත් අරමුණු සඵල සිද්ධ කරගන්නට උන්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම 2023 නවවසර තුළ අප සෑම සියලු දෙනාටම පවතින කායික මානසික රෝග පීඩා දුරු වෙලා, ගං වතුර ඔය මුහුදු ගැලීම් හැමදේම ලෝක විපත්ති තියෙනවා, මේ හැම දෙයකින්ම දුරු වෙලා යහපත් ජීවිත ගත කරන්න හැම දෙනාටම වාසනාව ශක්තිය ලැබේවා කියලා. කාල විපත්ති තියෙනවා, ඒව දුරු වෙලා යහපත් ජීවිත ගත කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම අපාතරයෙන් සමුගත් සුදේශීද්දවල පින්වත් ඒ මහත්මාණන්ගේ ආදරණීය දෙමෝපියන් වන ලක්ෂ්මන් බණ්ඩාර ඉද්දවල පියාණන්ටත්, පත්මිනී අයිරින් කුරේ ඉද්දවල පින්වත් මෑණියන් වහන්සේ ඇතුළු ඒ පවුලේ වංශ පරම්පරාගත සීලුම ඥාති වර්ගය හැම දෙනාගේම භවගමන සුවපත් වේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා,
ප්‍රාර්ථනීය බෝධීන් සද්ධර්ම අවබෝධයෙන් නිවනින් සැනසේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇති කරගෙන අද දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරලා තියෙනවා. ඒ හැම දිනාගේම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. ධර්ම ශ්‍රවණය කර සෑම සිළු දිනාගේද සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. වඩාත් සුගිත ජීවිතයක් වඩාත් සැපවත් ජීවිතයක් ගත කිරීමට මේ සද්ධර්මය පින්නතුන්ට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලෙස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතු චතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතු සම්බුදු සරණයි සුපත් වේවා.